තෙරුවන් සරණයි. ධර්ම ශ්‍රවණාභිලාෂි අසන්නනි. ග්ලෝබල් ධර්ම කොන්ෆරන්ස් ලෝක ව්‍යාප්ත ධර්ම සාකච්ඡාව විසිරුවහන් ලබන 144 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ අප හා සම්බන්ධ වී සිටින්නේ. අදත් අප හා සම්බන්ධව ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ මැලේසියාවේ කුවාලාලම්පූර්හි බෞද්ධ විහාරයේ වැඩ වාසය කරන ආචාර්ය මඩවල පුන්නජී ගෞරවනීය නායක හඳුන් වහන්සේ. මේ දිනවල උන්වහන්සේ අප හා සම්බන්ධව ධර්ම දේශනා මාලාවක් සිදු කරනු ලබනවා. අද දවසේදී සිදු කරනු ලබන්නේ ඒ ධර්ම දේශනා මාලාවේ 7 වෙනි ධර්ම දේශනයයි. ශ්‍රාවක ඔබට පුළුවන්කමක් ලැබෙනවා ධර්ම දේශනාව අවසානයේදී මුල් පැය අවසානයේදී වෙන වගේම උන්වහන්සේගෙන් දේශකයන් වහන්සේගෙන් ඔබට ඇති ගැටළු ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට විසඳුම් ලබා ගන්නට. ඉතින් එහෙමනම් අපි තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ආචාර්ය මඩවල පුන්නජී ගෞරවනීය නායක හඳුන් වහන්සේට මෙතෙන් පටන් ධර්ම දේශනාව සිදු කරන හැටියට අවසරයි නායක හඳුරන්නේ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දැන් මේ ඉස්සරලා අපි දුක්ඛ සත්‍ය ගැන කතා දෙකක් කළා. ඊළඟට සමුදය සත්‍ය ගැන කතා දෙකක් කළා. නිරෝධ සත්‍ය ගැන කතා දෙකක් කළා. ජීතරේ කතා කරපු දෙය සමහර ආයත තීරිලා කියනවා, මේ රෙකෝඩ් කරපු එකක් කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි, ජීතරෙත් මම තමයි කතා කළේ. දැන් අද කතා කරන්න යන්නේ මාර්ග සත්‍ය ගැනයි. ඒ මාර්ග සත්‍ය ගැනත් අපි කතා දෙකක් කරනවා. අද කරන්නේ පළවෙනි කතාව. ඊතරේ අපි පෙන්වලා දුන්නා මේ මාර්ගයේ කරන්නේ තණ්හාව නැති කිරීම. ඒ තණ්හාව කියන එක මම තීරුම් කළා මේ වේදනාවෙන් තමයි තණ්හාව ඇති වෙන්නේ. වේදනා පච්චය තණ්හා. ඒ නිසා වින්දන ජාති තුනක් තියෙනවා. ඒ ජාති තුන තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා. එතකොට ඒ තණ්හාව කියලා කීවේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ඕගනිසම් කියලා. ඕගනිසම් කියන්නේ මේ මැසිමක් වාගේ. නමුත් මැසිම කියන එක මිනිස්සුෝ හදාපු දෙයක්. මේක ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක්. ඒ කියන්නේ දැන් ගහක් පැලවෙන්නේ ඇටයකින්. ඇටයක් පැල කරපුවාම ඒක ගහක් වෙලා යනවා. ඒ වාගේම මිනිස්සයත් ඇති වෙන්නේ ඒ වාගේ ඇටයක් වාගේ. සුදු ඇහැටත් හරියට පේන්නේ නැති දෙයක් ටිකෙන් ටික ලොකු වෙලා ඇවිදින් තව මිනිස්සෙක් වෙන්නේ. ඒ නමුත් ඒ මිනිස් ශරීරයත් චිරසනිග්ම ශරීරයත් ගහක පැලේ ශරීරයත් මැසිමක් වාම තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා දැන් අපේ ශරීරය ඉන්ද්‍රියන් වලට මේ උත්තේජනය වෙනකොට ඒ ශරීරයේ ප්‍රතික්‍රියාවක් ඇතිවේ. ඒ ප්‍රතික්‍රියාව තමයි මේ ආසාව අකමැත්ත කියලා කියන්නේ. එතකොට මේ මේකට මේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා අපි ඉමෝෂන් කියලා, අපි සිංහල වචනයක් හැටියට පාවිච්චි කරන්නේ චිත්තාවේග කියලා. ඒක චිත්තාවේගයක්. ආසාවක් චිත්තාවේගයක්, අකමැත්තක් චිත්තාවේගයක්. ඉතින් මේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ මේකම තමයි. ඒ තණ්හාවම තමයි මේ ලෝභ ද්වේෂ මෝහ කියලා වෙන වචනකින් කියන්නේ. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ නැති කිරීමනේ නිවන. ඒ වාගේ මේ තණ්හාව නැති කිරීම තමයි නිවන. එතකොට අපි මේ තණ්හාව නැති කරන්නේ කොහොමද කියන එකයි අපේ දැන් අද කතා කරන ප්‍රශ්නේ. කොහොමද මේ තණ්හාව නැති කරන්නේ? අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ තණ්හාව කියන එක අපි කරන දෙයක් නෙවෙයි, අපට වෙන දෙයක්. තණ්හාව කියන එක අපි කරන්නේ නැහැ. අපි හිතලා මම දැන් මේකට ආසා කරන්න ඕන කියලා ආසා කරනව නෙවෙයි, ආසාව ඇති වෙනවා. මම දැන් තරහ ගන්න ඕන, දැන් මං තරහ අරගෙන මේ වැඩ කරන්න ඕන කියලා එහෙම හිතලා කරන එකක් නෙවෙයි. මේක ඉබේටම තරහ එනවා, ඒක නවත්තන්න තමයි. බයක් ආපුහමත් ඒ වාගේ. මම දැන් බය වෙන්න ඕන කියලා නෙවෙයි බය වෙන්නේ. ඒ වාගේම තමයි ආසාවක් ඇති වෙන්නේ අපි ඕනකමින් කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේට වෙන්නේ. එනම් ඉබේට වෙනවා කීවට ඒක හේතුවක් නැතුව වෙනවා නෙමෙයි. හේතුවක් ඇතුව වෙන්නේ. අපිට මේ අද මනෝවිද්‍යාඥෝ, ඒ කියන්නේ බටහිර ලෝකේ ඇතිවෙච්ච මනෝවිද්‍යාඥී හිතන ක්‍රමෙත් අපි ටිකක් සලකලා බලන්න ඕනේ. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා මනෝවිද්‍යාඥෙක් ඒ දවස්වල දැන් නම් ජීවත් ඉන්නේ නැහැ. ඒ මනෝවිද්‍යාඥයා තමයි මේ හිතුවේ මේ ආසාවල්, තරහවල්, බායවල්, ශෝකවල් කියනවා මේ ශරීරයෙන්ම හටගන්න දේවල්. මේ ශරීරයෙන්ම හටගන්න නිසා ඒක නැති කරන්න බෑ. ඒ ආසාවල් වලට යම් කිසි පිළිවෙකින් අපි ඒ ආසාව ඉෂ්ට කරන්න උත්සාහ කරන්න ඕන කියන තාලෙත් තමයි ඒ කීවේ. නමුත් ඊට පස්සේ තව මනෝවිද්‍යාඥෝ පිටසක් ඇති වෙලා ඒ අයට කියනවා ඉංග්‍රීසියෙන් cognitive psychologist කියලා. එයා තේරුම් ගත්තා මේ ආසාවල් තරහවල් කියන ඒවා ඇති වෙන්නේ මේ ශරීරයෙන්ම නෙමෙයි, ශරීරයත් ඒකට සම්බන්ධ වෙනවා. නමුත් මේවා මේ ශරීරයෙන්ම තමයි කල්පනා කරනවා කියන එකත් කෙරෙන්නේ ඒ කල්පනා කරන ක්‍රමය අනුව තමයි ආසාව හරි තරහව හරි. ඒ කියන්නේ දැන් අපිට ඇස් අරිනකොට යමක් පිනුනොත් ඒ පිනෙන දේ ගැන අපි හිතන ක්‍රමය අනුව තමයි අපිට ආසාවක් හරි අකමැත්තක් හරි ඇති වෙන්නේ. අපි කවුරු හරි හතුරෙක් දැකපුවාම තරහක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් මොනවා හරි කියනකොට අපි හිතුවොත් මේ මනුස්සයා මට නින්දා කෙරුවා, මට මේ විරුද්ධව කතා කෙරුවා කියලා අපි තීරණය කෙරුවොත් තරහ එනවා. එතකොට ඒ කාරණේම තමයි අපට බුදුරජාන් වහන්සේ ධම්මපදයේ මුල්ම ගාථාවේ පෙන්වන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ කියන එකේ තේරුම අර කල්පනා කරන හැටි. මනෝ පුබ්බංගමා ධම්මා කියවේ කල්පනා කරන හැටි. ඒක పూర్ව කොට සිටිනවා. පුබ්බංගමා කියවේ ඒක. ඒ කියන්නේ මුල් වෙන්නේ කල්පනා කරන ක්‍රමය. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා පතෝනම් දුක්ඛමංගේ. ඒ නරක පිළිවෙලට වැරදි පිළිවෙලට අපි කල්පනා කරනවා නම් ඒකෙන් අපට ඒ කල්පනාවෙන් අපි කතා කළොත් හරි ක්‍රියා කළොත් හරි ඒකෙන් ඇතිවෙන්නේ දුක. තමන්ටත් දුක ඇති වුණා, අනුන්ටත් දුක ඇති වෙනවා. ඒ වගේම හොඳ හිතවිල්ලකින් හොඳ පිළිවෙලකට අපි යමක් ගැන හිතලා ඒ අනුව කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒකෙන් ඇතිවෙන්නේ සැප. මේක විශේෂ කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඒ කාරණේ අනුව තමයි අපිට මේ ආසාවල් තරහවල් නැත්තම් මේ තණ්හාව ලෝභ ද්වේෂ මොහ නැති කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ මේවා නැති කිරීම කරන ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ අපි යම් කිසි පිළිවෙලකට මේ අපේ පරිසරයේ වෙන දේවල් ගැන යම් කිසි ක්‍රමයකට අපි හිතනවා නම් ඒ හිතන ක්‍රමේ අනුව තමයි අපට ආසාව නැත්තම් තරහ නැත්තම් බය නැත්තම් ශෝකය නැත්තම් ඒ වගේ මේ චිත්තාවේග ඇති වෙන්නේ. ඒ චිත්තාවේග අනුව තමයි ඊළඟට අපි ක්‍රියා කරන්න පටන් ගන්න. අපි නරක වචන කතා කරලා බයින්ඩ පටන් ගත්තොත් එහෙම නැත්නම් ගහගන්න මරන්න ගියොත් ඒවා ඔක්කොම ක්‍රියා. ඒ ක්‍රියාවලට තමයි කර්ම කියන්නේ. ඒ කර්ම කියන ක්‍රියා මුල් වෙන්නේ ලෝභ ద్వේස මොහ. ඒ නිසා ඒ ලෝභ ద్వේස මොහ අනුව කරන ක්‍රියා තමයි කර්මය කියන්නේ. එතකොට අලෝභ අදෝස අමෝහ තමයි හොඳ ක්‍රියා, ලෝභ දෝස මෝහ තමයි නරක ක්‍රියා. නමුත් මේ අලෝභ අදෝස අමෝහ කියන්නේ මේ ලෝභ නැති දෝස නැති කියන කතාව නෙමෙයි. අලෝභ කියලා කියන්නේ ලෝභය හිතේ තියාගෙන ඒකට විරුද්ධව වැඩ කරනවා. ඒකයි අලෝභ කියන එකේ තේරුම. දැන් රහතන් වහන්සේගේ ක්‍රියාව අලෝභයෙන් කරන ක්‍රියාවක් නෙවෙයි. ඒ ලෝභ දෝෂ මොහ නැති පුද්ගලයෙක් කරන ක්‍රියාව. ඉතින් ඒ විදිහට අපි මෙච්චර ඒක විශ්වාස විස්තර කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි කොහොමද මේක නැති කරන්නේ කියන එකයි. එතකොට ඒ නැති කරන ක්‍රමය තමයි මේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. ඉතින් අපි තව ටිකක් මේක ගැන මේ මං අර ඉස්සෙල්ලා කියලා තියෙන දේවල්, නමුත් මං මේ අවස්ථාවේදී කියන්න වෙනවා මේක කවුරුවත් ඒව අහලා නැති කෙනෙක් අහගෙන ඉන්නවා නම් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රිය පහක් තියෙනවානේ. ඒ ඉන්ද්‍රිය පහේ අපි එකක් අරගමු ඇහැ කියලා. ඒ ඇහැට යමක් පේනවා නම් ඒ පේන එක මොළේට යනවා. මොළේට ගිහින් ඒ මොළෙන් අපි අදහසක් මවනවා. මොළෙන් කල්පනා කරලා අදහසක් මවනවා. ඒ අදහස මවාපුහාම ඒ අදහස අනුව තමයි අපිට ආසාවක් හරි තරහක් හරි ඇති වෙන්නේ. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ හිතගෙන කතා කරනකොට වචන තුනක් පාවිච්චි කරවන්නේ චිත්ත මනෝ විඥාන කියලා. ඒ ඇහැට පේන එක තමයි චක්කු විඥාන. එතකොට කනට ඇහෙනවා නම් සෝත විඥාන. නමුත් මේවා මොළේට ගියාම අපි මොළෙන් කල්පනා කරලා අදහසක් මවනවා. ඒක තමයි මනෝ විඥානය කියන්නේ. ඒ මනෝ කියන්නේ මොළේ ක්‍රියාව. මේ ඇහින් පෙනෙනේවත්, කනෙන් ඇහෙනේවත්, නාහයට දැනෙනේවත්, දිවට දැනෙනේවත්, ශරීරයට දැනෙනේවත් ඔක්කොම මොළේට යන්නේ. මේ මොළෙන් මේවා එකහු කරලා කල්පනා කරලා අදහසක් මවනවා. නරක තාලෙට අදහසක් මැව්වොත් මේ මිනිස්සයා මට නිඳා කෙරුවා මේ එහෙම කියලා එතකොට කේන්තියක්. එහෙම නැත්තම් මේ පේන්නේ බොහොම ලක්ෂණ දෙයක් කියලා හිතුවොත් ඒකට ආසාවක් ඇති වෙනවා. එතකොට ඒ හිතිවිල්ල අනුව තමයි අපි මේ චිත්තාවේගය ඇති කරගන්නේ. ඒ නිසා මේ හිතිවිල්ල වෙනස් කිරීමයි කරන්න තියෙන්නේ. නමුත් මේ හිතිවිල්ල වෙනස් කරන්න බෑ. මේ චිත්තාවේග බොහොම සරට තියෙනවනම්, ඒ කියන්නේ කේන්ති ගිහින් තියෙනවනම් බොහොම තදේට, ඒ කේන්ති ගිහින් තියෙන එක ඉස්සෙල්ලා මේ නැති කර ගන්න ඕනේ. හිත සාන්ත තත්වයකට ගෙනාවෙන් පස්සේ තමයි අපට අදහස් වෙනස් කරන්න පුළුවන්. ඒ සාන්ත තත්වයට ගැනීම තමයි සමාධිය කියන්නේ. මේ චිත්ත සාන්ත තත්වයකට ගේන එක තමයි සමාධිය කියන්නේ. ඒ සමාධියෙන් පස්සේ තමයි අපට මේ අදහස වෙනස් කිරීම කරන්න පුළුවන්. ඒ අදහස් වෙනස් කිරීම තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. අර සමත භාවනාවෙන් අපේ හිත සාන්ත තත්වයට ගේනවා, ගෙනාවෙන් පස්සේ තමයි අපට අදහස් වෙනස් කරන්න පුළුවන්. ඊටත් ඉස්සෙල්ලා කළ යුතු දෙයක් තමයි මේ ඒ කේන්ති ගිහින් වර්ෂ වචන කියනවා නම් ගහගන්න යනවා නම් ඒක නවත්තන්න ඕනේ. ඒ ක්‍රියාව නැවැත්වීම තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා ඉස්සරලාම කරන්න තියෙන්නේ සීලය, ඊට පස්සේ සමාධිය, ඊට පස්සේ ප්‍රඥා. මේ ප්‍රඥාව තමයි හිතේ කල්පනාව වෙනස් කිරීම. එතකොට මේ විදිහට අපි කිරුවට මුලින්ම, ඒ කියන්නේ සීලය කරන්නත් ඉස්සරලා අපිට කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ සීලය කරන්න ඉස්සරලා කරන්න තියෙන දේ තමයි මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම. ඒ කියන්නේ මෙතන මේ අපි කරන දේකුත් නෙමෙයි, හේතුඵල ක්‍රමයෙන් හේතු නිසා යම් කිසි හේතු නිසා මේක මේ හිතේට මේ නැත්තම් ඇහැට හරි කනට හරි මේක ඇහැට පේනවා කනට ඇහෙනවා එහෙම දෙයක් වෙන්න ඕන. ඒක තමයි විඥාන කි. ඉස්සෙල්ලා විඥානය ඇති වෙලා ඊට පස්සේ තමයි මනසේ කල්පනාවෙන් මනෝවිඥාණය ඇති වෙන. ඒ මනෝවිඥාණය ඇති වුණෙන් පස්සේ තමයි මේ චිත්තාවේගය ඇති වෙන්නේ. අන්න ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ චිත්තාවේගයෙන් පස්සේ තමයි ක්‍රියාවට නැංගෙන්නේ. ඉතින් මේ කෑල්ල අපි තේරුම් ගන්න ඕන ඉස්සරලා. ඒ තේරුම් ගැනීම තමයි සම්‍යක් දෘෂ්ටිය කියන්නේ. ඉස්සෙල්ලා මේ කාරණය තේරුම් ගන්න ඕනේ සම්‍යක් දෘෂ්ටියෙන්. ඊළඟට දෙවනුව කරන්න ඕනේ අපි ඉතර අදිස්ථානයක් කරන්න ඕනේ. මම දැන් පටන් ගන්නවා මේ ආසාව නැති කරන්න. තරහ නැති කරන්න. අන්න ඒක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඉස්සෙල්ල සම්‍යක් දෘෂ්ටිය ඇති වෙලා ඒ අනුව අපි තීරණය කරනවා දැන් මම මේ ආසාව තරහ නැති කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපේ පරමාර්ථය වෙනස් වෙනවා. ඒ මොකද සාමාන්‍යයෙන් අපිට ආසාවක් ඇති වුණාම ඒ ආසාව ඉෂ්ට කරන්නයි උත්සාහ කරන්නේ. තරහක් ඇති වුණාම අපි පිළිගන්නයි හදන්නේ. නමුත් දැන් අපි කරන්නේ ආසාවක් ඇති වුණාම ආසාව නැති කරන්න පටන් ගන්නවා. තරහක් ආවම තරහ නැති කරන්න උත්සාහ කරනවා. අන්න ඒකයි වෙනස. මේ විදිහේ මේ වෙනස් තාලයකට අපි හිතන්න පටන් ගන්න තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට ඒ විදිහට පටන් ගත්තාම ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා කියවේ හරි විදිහට වචන කතා කරන්න පටන් ගන්නවා. හරි විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඊළඟට හරි පිළිවෙලට ජීවත් වෙන්න පටන් ගන්නවා. මේක සම්මා ආජීව කියන්නේ රස්සාව නෙමෙයි. ඒකත් දැන් ඔය අටුවාචාරීන්ගේ තීරුම් කරන ක්‍රමය. නමුත් මෙතන එතන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි මේ සම්මා ආජීව කියන්නේ රස්සාව නෙමෙයි. ජීවිකා කීවත් රසාව. නමුත් මේ ආජීව කියන්නේ ජීවත් වෙන ක්‍රමේ වෙනස් කිරීම. දැන් අපිට ඉඳලා හිටලා සිල් සමාදන් වුණාට ජීවත් වෙන්නේ නරක පිළිවෙලට වෙන්න පුළුවන්. ඒ කෙනෙක් මේ නරක හිතවිල්ල වගා කරනවා නම්, නරක තාලෙට වචන කතා කරනවා නම්, නරක තාලෙට ක්‍රියා කරනවා නම් සාමාන්‍යයෙන් ඉඳලා හිටලා දානියක් දුන්නාම, ඉඳලා හිටලා මේ සිල් සමාදන් වුණාම ඒක ජීවත් වීම වෙනස් කරුවා නෙමෙයි. ඒ නිසා මෙතන ආජීව කීවේ ජීවත් වීම වෙනස් කරන, ජීවත් වෙන හැටි වෙනස් කිරීම. මොන විදිහටද මම ජීවත් වෙන්නේ? ආන් ඒකයි මෙතන ආජීව කියන එකේ තේරුම. නිකම්ම මේ රසාව හොඳ රසාවක් කරනවා කියලා රසාව කිරීම නෙමෙයි. ඒකත් මේකට අයිති. නමුත් මේ ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා මේ හරි පිළිවෙලට සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න නම් චතුරාර්ය සත්‍ය හරි පිළිවෙලට තේරුම් ගන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය කියලා මේ දුක් චතුර මේ දුක්ඛයි, දුකට හේතුවයි, දුක නැතිවීමයි, දුක නැතිවීම ප්‍රමාර්ගය කියලා එහෙම කටපාඩම් කරගත්තට මදි. මේක අවබෝධ කරගන්න ඕනේ හරි පිළිවෙල. ඒක හරි පිළිවෙලට තේරුම් ගැනීමේදී පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න ඕනේ. මොකද මේ චතුරාර්ය සත්‍ය කියනකොට පටිච්ච සමුප්පාදයත් ඒකට අයිති. ඒ අනුව ඒ පටිච්ච සමුප්පාදය අනුව තේරුම් ගැනීමේදී තමයි අපට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරියට තේරෙන්නේ. ඒ පටිච්ච සමුප්පාදයේ සමග චතුරාර්ය සත්‍ය හරිපිළිවෙලට තේරුම් ගන්නකොට එතනම තේරෙනවා මෙතන මිනිස්සෙක් නෙමෙයි මෙව මේ කරන්නේ, මෙතන පුද්ගලයෙක් නෙමෙයි මෙව කරන්නේ. මේ හේතුව තියෙනකොට ඵලය ඇති වෙනවා. හෙවලෙම අය මේ පස්සේ එන ආත්මේ, මේ ආත්මේ කරපු පව් වලින් එන ආත්මේ ඵලයක් ඇති වුණා කියන කතාව නෙමෙයි. මේ දැම්මම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ආසාව ඇති වෙන්නේ කොහොමද? මේ දැන් කොහොමද ඒක ඇති වෙන්න හේතුව? ආන් ඒ වාගේ මේ හරි පිළිවෙලට මේක තේරුම් ගත්තාම තමයි ආත්ම දෘෂ්ටිය නැතුව යන්නේ. ඒ ආත්ම දෘෂ්ටිය නැති වෙනකොට තමයි මේ හරිපිළිවෙලට සත්‍ය අවබෝධ වෙලා ඒ අනුව තමයි ඊළඟට අපි මේ තණ්හාව නැතිකරන්න අපි උත්සාහ කරන්න පටන්. මම මේ වෙලාවේ ඒ සම්‍යක් දෘෂ්ටිය විස්තර කරන්න මට මේ බලාපොරොත්තුවක් නැහැ. මොකද මම මීට ඉස්සෙල්ලා කියාපු දේවල් ඒ කතාවල මේ ඒව ඔක්කොම මම විස්තර කරලා තියෙනවා. ඉතින් දැන් කතා කරන්නේ ඒ සම්‍යක් දෘෂ්ටි හරි පිළිවෙලට තේරුම් ගත්තාම අනාත්මය තේරෙනවා. මෙතන පුද්ගලයෙක් නැහැ මේවා කරන්න. මේවා වෙන්නේ හේතු නිසා. ඒ හේතු මෙවයි කියලා අපි දැන් තේරුම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය ඇති වෙන්න ඕන. සම්‍යක් සංකල්පනාව ඇති වෙන්න. ඒ කියන්නේ මේ මෙතන ඉඳලා අපි හොඳ පාර ගමන් කරන්න පටන් ගන්නවා. ඒක තමයි තණ්හාව නැති කරන පාර. එතකොට එහෙම තීරණයක් ගැනීම තමයි සම්මා සංකප්ප. ඒ තීරණය ගත්තන් පස්සේ තමයි සීලය රකින්නේ. ඒ සීලය තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ. එතකොට ඒ සීලය හරියට රකින්න පටන් ගත්තාම ඊළඟට කරන එක තමයි සමාධිය වඩන්න උත්සාහ කිරීම. ඒ සමාධිය වඩන්න උත්සාහ කරන එක පටන් ගන්නේ මේ සම්මා වායාම කියන එක පටන් ගැනීම. සම්මා වායාම සම්මා සතිය කියන එක ඊට පස්සේ නේද? එක පාටම මේ හුඟක් දෙනෙක් ඔය වැරදියට යනවා කියන්නේ මේ සම්මා දෘෂ්ටියත් හරියට නැහැ, සම්මා සංකල්පනාවත් හරියට නැහැ, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවත් දෙක ඒවට එච්චර තනක් දෙන්නෙත් නැ. මේ එකපාරටම සතිපට්ඨානේ පටන් ගන්න හදන. එකපාරටම සතිපට්ඨානේ පටන් ගත්තට හරියන්නේ නැ. මේ පාර කියලා තියෙනවා බුදුරජාන් වහන්සේ. ඒ නිසා ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. ඒ අනුව ක්‍රියා කිරීමෙන් තමයි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඉතින් සම්මා වායාම කියනකොට එතන කියනවා කොටස් හතරක්. ඒක තමයි සතර සම්මප්පාදාන කියන්නේ. ඒ සතර සම්මප්පාදාන කියන්නේ සංවර, මහාන, භාවනා, අනුරක්කන කියන එක. සංවර, මහාන, භාවනා, අනුරක්කන. මේක තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ හිත කියන එක කොයි වාගේකද කියන්නේ. දැන් හිත කියන එක අපි හිතාගමු උපමාවකින් මේ කාමරයක් කියලා. ඒ කාමරේ මේ කාමරේ තියෙනවා දොරවල් නැත්තම් ජනෙල්. ඒ දොරවල් ජනෙල් කියන කාමරේ මේ අපි හිතමු මේ කාමරේ ජනෙල් පහක් තියෙනවා. ඒ වගේ තමයි අපේ හිත. අපි හිත කියනකොට මේ හිතට නරක හිතිවිලි හිතට ඇතිවෙන්න පුළුවන් වෙන්නේ මේ ජනෙල් පහෙන්. ඒ ජනෙල් පහ තමයි ඇස් කියාපුහාම එක ජනේලයක්, කන් කියාපුහාම එක ජනේලයක්, නාහ කියාපුහාම එක ජනේලයක්, දිව කියන එක තව ජනේලයක්, මුළු ශරීරයම කියන එකත් තව ජනේලයක්. එතකොට ජනෙල් පහක් තියෙනවා. මේ පහෙන් තමයි ඇතුල් වෙන්නේ ඔක්කොම රොඩු. මේ කාමරේ ඇතුළට රොඩු වෙන්නේ මේ ජනෙල් පහෙන්. ඒ නිසා මේ කාමරේ පිරිසිදු කරන්න නම් අපි මේ ජනෙල් පහ වහන්න ඕනේ. ජනෙල් පහ වහපුවාම තමයි අය කුණු ඇතුළට එන්නේ නැත්තේ. එතකොට මේ ජනිල් පහ කියන්නේ මේ ඉන්ද්‍රිය පහ. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ඇතුළට රොඩු ඒම නවත්තන එක. ඊට පස්සේ කරන එක තමයි, දෙවනුව කරන එක තමයි ඇතුළේ තියෙන රොඩු අරන් එළියට දාන එක. අන්න දෙවනුව. ඉතින් මේ විදිහට කෙරුවොත් කාමරේ පිරිසිදු වෙනවා. ඒ වගේම අපේ හිත පිරිසිදු වෙනවා. දැන් අපි පළවෙනි එක ගැන අපි හොදිස් කරලා බලුවොත් මේ ඒ හිතේ ජනෙල් වැහිීමට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහෙන් අපට ඇස් වහගෙන, කන් වහගෙන, නාහෙත් වහගෙන, දිවත් වහගෙන, ශරීරයත් වහගෙන ඉන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. එතකොට මේ ජනෙල් වහනවා කියන්නේ එහෙම එකක් නෙවෙයි. අපට නරක හිතිවිල්ලක් ඇතුළට එන්න හේතු තුනක් තියෙනවා. එකක් තමයි අපි ඇහැගත්තොත් ඇස් අරගෙන ඉන්නොත්. ඇස් වහගෙන ඉන්නවා නම් ඇහෙන් එන දෙයක් ඇතුළට වෙන්න බෑනේ. ඒ නිසා අපට ඇස් වහගෙන ඉන්නත් බැරි බෑ, ජීවත් වෙන්න බෑනේ ඇස් වහගෙනම. ඒ වගේම දෙවනි කාරණේ තමයි ඇස් ඇරියත් යමක් පේන්න ඕන ඇහැට. ඒ පෙනෙන්නේ නැත්තම් ඒත් නරක හිතිවිල්ලක් එන්න ක්‍රමයක් නැහැ. දැන් ඇස් වහගෙන ඉඳත් බැරි නම් ඇස් අරගෙන ඉන්නකොට යමක් පෙනෙනවා කියන එක නවත්තන්නත් බැරි එකක්. දැන් ඔය මේ බුදුරජාන් වහන්සේ භාවනා කරන්න කැලේට යන්න ඕන කියපු කාරණේ ඒකයි. ඒ අර එතකොට වැඩි මේ නරක දේවල් පේන්නේ නැහැ කැලේ ඉන්නකොට. ආසාවල් ඇතිවෙනේවත් තරහ ඇතිවෙනේවත් එච්චර පේන්නේ නැහැ. ඒ නිසයි කැලේ ඉන්න එක ප්‍රයෝජනවත් කියලා කියන්නේ. ඒකයි මේ ආරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා කියන ඒ කතා වලින් කියවෙන්නේ ඒකයි. නමුත් හැම වෙලාවෙම ඒක කරන්න බෑ. ඒ දැන් පිණ්ඩපාතේ යනකොට ඒ කැලේ හිටපු හාමුදුරුවෝ යන්න ඕන මේ සාමාන්‍ය ජනතාව ඉන්න තැන්වල. එතකොට පේන්න පුළුවන්. එනිසා ඒ දෙවනි කාරණේ තමයි ඇහැට යමක් පේන එක. ඊළඟ තව තුන්වෙනි කාරණයක් තියෙනවා. ඒ තුන්වෙනි කාරණේ තමයි ඇස් ඇරියත් යමක් පෙනුනත් ඒක ගැන හිතන එක. ඒක ගැන හිතන්න පටන් ගත්තාම තමයි අපිට මේ හිත පිරිසිදු වෙන්න පුළුවන්. හිත අපිරිසිදු වෙන්න පුළුවන්. ඒ හිත අපිරිසිදු වෙන්නේ අර හිතන ක්‍රමයේ අනුව. ඒ නිසා මෙතන විශේෂයෙන් පාලනය කරන්න පුළුවන් දේ තමයි හිතන ක්‍රමය. ඒ හිතන ක්‍රමයේ පාලනය කිරීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට ඇහැට පෙනුනත් අපි මේක හරි ලස්සනයි කියලා හිතන්නේ. කැත දෙයක් පෙනුනත් මේක හරි කැතයි කියලා හිතන්නේ නැහැ. ඒක ගැන කොහොමදවත් හිතීම නවත්තලා අහක බලා ගන්න. ඒකයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහෙනකොට ආ හොඳ ලස්සන සිංදුවක් එහෙම හිතන්නේ නැහැ. ඒ වුණා මේක හරි කැත සද්දයක් නේ. එහෙම හිතන්නේත් නැහැ. ඒ වාගේ නාහිත යමක් දැනුණාම ආ හොඳ සුවඳක් කියලා හිතන්නේ නැහැ. මේ හරි ගඳක් නේ මේක මේ බොහොම අප්‍රිය ගඳක්. එහෙම හිතන්නේත් නැහැ. දිවට රසක් දැනෙනකොට ආ හොඳ රසයි නේ මේක කියලා හිතන්නේ නැහැ. එහෙම නැත්නම් මේක බොහොම අප්‍රිය රසක් නේ කියලා එහෙම හිතන්නේත් නැහැ. ශරීරයට යමක් දැනෙනකොට ආ හොඳ සනීපයක් දැනෙනවා. එහෙම හිතන්නේ නැහැ. මේක බොහොම මේ රිදෙනවා නැත්නම් ඇඟට බොහොම අමීරි අන්න එහෙම හිතන්නෙත් නැහැ. අන්න ඒ වාගේ අර ඉන්ද්‍රිය සංවරය කියන එකේ තේරුම අපි දකින දේවල් ගැන ඇහෙන දේවල් ගැන අපි හිතන්නේ නැහැ. හිත එතනින්ම ගලවලා ගන්නවා අහකට. ඒක ගැන කල්පනාව නවත්තනවා. අන්න ඒකයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එතකොට ඒක පුරුදු වුණාට ඒක අපි පුරුදු වෙන්න පුළුවන්. නමුත් මේ ඒක ලේසි නෑ. නමුත් අමාරුවෙන් හරි අපි පුරුදු වෙනවා නම් ඊළඟට තව වෙන වැඩක් තියෙනවා. නරක හිතිවිලි ඒ ඉන්ද්‍රිය මාර්ගයෙන් ඇතුළට ගියේ නැතත් මතකත් එන්න පුළුවන්. ඊයේ දැකපු වේවා, පෙරේද දැකපු වේවා, ගිය මාසේ දැකපු වේවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි මේ මතක අනුව හිතන්න පටන් ගන්න. ඒ නිසා ඒ දෙවනි කාරණය තමයි අර හිතේ නරක හිතවිල්ලක් තියෙනවා නම් වහා මේක අයින් කරනවා කියලා කියන්නේ අර මතකේ හිතට එනකොට වහාම ඒ මතකේ හිතෙන් අහක් කරන්න. එතකොට ඒ මතකේ හිතින් අහක් කිරීම තමයි ප්‍රහාණය කියන්නේ. එතකොට මතකයෙන් හිත අහක් කිරීම අමාරු වෙන්න පුළුවන්. ඒකට තමයි අපි ඒකට විරුද්ධ හිතවිලි වගා කරන්න පටන් ගන්න. මොනවද විරුද්ධ හිතවිලි කියන්නේ? දැන් ආසාවක්, කාමාසාවක් එනවා නම් ඒක මතකයක් උඩයි ඒක තියෙන්නේ. හිතේ රූපයක් ඇඳිලා තියෙනවා. මතක කියන්නේ හිතේ රූපයක් ඇඳිලා තියෙනවා. ඒක හිතෙන් අහක් කරන්න නම් අසුභ භාවනාව පුරුදු කරන්න ඕනේ. ඒක තමයි අත්තිමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා ඒ වාගේ හිතවිලි වගා කිරීම තමයි අර මේ මතකය හිතෙන් අහක් කරන්න. ඒ වාගේම තරහ හිතවිලි නිතර එනවනම් ඒක නැතිකරන්න ඒකට විරුද්ධ හිතවිල්ල තමයි මෛත්‍රී භාවනාව. එතකොට මෛත්‍රී භාවනා කිරීමෙන් තමයි ඒක නැති කරන්නේ. ඒ නිසා අපි දැන් පටන් ගන්න ඕනේ හිත පිරිසුදු කිරීමේදී අසුභ භාවනාව පුරුදු කරන්න ඕනේ, මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕනේ. එතකොට කම්මැලිකම, නිදිමත ගති අහරමේ නැණනම් ඒකටත් විරුද්ධ භාවනාව තමයි මරණානුසති භාවනාවයි. ඒ වගේම අපි මේ ඉඳගෙන ඉන්නකොට නිදිමත එනවා නම් නැගිටින්න ඕනේ. නැගිටලා ඇවිදින්න පටන් ගන්න. ඒ වගේ විරුද්ධ දේවල් පුරුදු කිරීම. එතකොට ඒ විදිහේ ඉඳගෙනම ඉඳීම නෙමෙයි භාවනාව කියන්නේ. තිත්තං චරං නිසින්නෝවා සයානෝවා කියලා කියන්නේ ඒ කියන්නේ හිටගෙන ඉන්නත් පුළුවන්, ඇවිදමින් ඉන්නත් පුළුවන්, ඉඳගෙන ඉන්නත් පුළුවන්, හාන්සි වෙලා ඉන්නත් පුළුවන්. ඉතින් මේ එකම පිළිවෙලකට ඉඳ අවශ්‍ය නැහැ. නමුත් නිතරම කොණ්ඩ කෙලින් තියාගෙන ඉන්න එක තමයි හොඳ. ඒ හොඳ කොණ්ඩ කෙලින් තියාගෙන ඉඳීමෙන් මේ නරක හිතිවිලි වලට ඉඩක් එන්නේ නැහැ. ඒකයි ඒකේ විශේෂිත එක. ඒ මොකද මේ ශරීරයේ හරි පිළිවෙලට තියෙනකොට නරක හිතුවිලි එන්නේ නැහැ. ඒ නරක හිතුවිලි එනකොට තමන් දන්නේම නැතුව ශරීරයේ කුඩු ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ වෙන වෙන පිළිවෙල වලට හැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ශරීරයේ හොඳට වැඩ කරන්ද හොඳ කිලින් තියාගෙන ඉඳක් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ හිටගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් ඉඳගෙන ඉන්නකොටත් හාන්සි වෙලා ඉන්නකොටත් කොන්ද කෙලින් තියාගන්න උත්සාහ කරන්න. ඒක විශේෂ කාරණයක්. ඒක තමයි අර උජුං කායං පනිදාය කියලා කියන එකේ තේරුම. ශරීරේ නිතර කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ සංවර පහන කියන දෙක පුරුදු කිරීම තමයි සමත භාවනාව. සමත භාවනාව කියන එකේ තේරුම ඒකයි. මේ හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. අන්න ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මේ හුඟක් දෙනේ ආනාපාන සති කියලා මේ නාසිකාග්‍රේ හුස්ම මේ හැප්පෙන හැටි බලනවා. එහෙම නැත්නම් බඩපිම්බීම් හැකිලින් හැටියට බලනවා. ඒකත් වැරදි. මන් දන්නවා හුඟක් දෙනෙක් හුඟක් ගුරුවරු උගන්වනවා ඒ ක්‍රමයට. නමුත් ඒ ක්‍රමේ තමයි අද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ හිප්නොටිසම් කියලා. සිංහලෙන් කියනවා මෝහනීත. ඒ විදිහේ එක අරමුණක හිත පිහිටවන්න උත්සාහ කරුවොත් මෝහණයට පත්වීම තමයි වෙන්නේ. ඒ එක අරමුණක හිත පිහිටවනවා කියලා මේ බල්ලෙක් ගහක බැඳිනවා වගේ වැඩක් කියන. ඒ බල්ලෙක් ගහක බැඳတာට බල්ලා හොඳ බල්ලෙක් වෙන්නේ නැහැනේ. බල්ලා හොඳ බල්ලෙක් වෙන්න නම් හරි පිළිවෙලකට පුහුණුවක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ හිත. හිත එක අරමුණකට තියාගෙන හිටියා කියලා හොඳ හිතක් වෙන්නේ නැහැ. හිත පිරිසිදු කරන්න නම් නියම ක්‍රමයකට ඒක කරන්න ඕන. ඒ ක්‍රමය තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒ හිත පිරිසිදු කරන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙව නිකන් සිල් සමාදන් වෙනවා වගේ කියවන එකක් නෙවෙයි. මේක මේ පිළිපදින දෙයක්. ඉතින් ඒ නිසා මේ සංවර පහන කියන දෙක කිරීම තමයි මේ සමත භාවනාව. ඒ විදිහට හිත පිරිසිදු වුණන් පස්සේ දැන් ওই විදිහට ওই සමත භාවනාව කෙරුවොත් ධානයේට සමවැදෙන්න පුළුවන්. ධානයේට සමවැදෙනවා කියන එකයි මෝහණයටපත් වෙනවා කියන එකයි එකම නෙවෙයි. ඒක දෙකක්. අපි මෝහණේ පැත්වීම නෙමෙයි කරන්නේ, මේ හිත පිරිසිදු කිරීම. ඒ හිත පිරිසිදු කරනවා කියන්නේ මේ චිත්තාවේග කියන ඒවා හිතෙන් අහක් තියෙන. ඒ චිත්තාවේග අහක් වෙනකොට තමයි අපේ හිත පිරිසිදු වෙලා පංච නීවරණ සම්පූර්ණයෙන්ම හිතේ නැතුව යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද හීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ හිතෙන් අහක් වෙනවා. ඒ පංච නීවරණ තමයි හිතේ ඇවිස්සීම. ඒ හිතේ ඇවිස්සීම තමයි චිත්තාවේග කියන්නේ. ඒ චිත්තාවේග කියන ඒවා හිතෙන් නැතිවීම තමයි පංච නීවරණ නැතිවීම. ඒ පංච නීවරණ නැති වෙනකොට හිත පිරිසිදු වෙනකොට ධානාංග පහක් ඇති වෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා. ඔය විතක්ක විචාර කියන එකත් වැඩියට අද අටුවාචාර්යෝ තේරුම් කරා. ඒ මොකද අටුවාචාර්යෝ කියන්නේ විතක්ක කියන්නේ ඒ අරමුණට හිත යොමු කිරීම. විතක්ක කියන්නේ ඒකයි. විචාර කියන්නේ අරමුණේ හිත පැවැත්වී. අන්න ඒක තමයි වැරදි ක්‍රමය. ඒ ක්‍රමයෙන් තමයි මෝහණයට පත් වෙන්නේ. නමුත් ඒක නෙමෙයි මේ විතක්ක විචාර කියන එකේ තේරුම. මේක බොහොම ලේසි තේරුම් ගන්නට මොකද අපේ සිංහල භාෂාවෙන්ම තියෙනවා මේ වචන වෙන වෙන ක්‍රමවල වල. දැන් විතර්ක කියන එකේ තේරුම තර්කයක්. විතර්ක තර්කයක්. විචාර කියන එක අපි සිංහලෙන් අහන්න මොකද්ද විචාරණ කියලා. විචාරණා කියන්නේ ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කිරීමයි විචාරණා කියන්නේ. එතකොට විතක්ක කියන්නේ තර්කානුකූලව තීරණයක් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි යමක් දකිනකොට අපේ හිතේ ඇතිවෙනවා මේ මොකද්ද කියන හිතවිල්ල. ඒකට තමයි විචාර කියන්නේ. මේ මලක්, මේ රෝස මලක්. අන්න ඒ වාගේ මේ අදහසක් ඇති වෙනකොට තමයි විතක්ක කියන්නේ. එතකොට ප්‍රශ්නයක් අහනවා, උත්තරයක් දෙනවා. ඒක තමයි විතක්ක විචාර කියන්නේ. අපි අදහසක් මවනකොට හැම වෙලාවෙම ප්‍රශ්න ඇහිීමකෝ උත්තර දීමකෝයි තමයි. ඒ ප්‍රශ්න ඇහිීමයි උත්තර දීමයි තමයි විතක්ක විචාර. දැන් අපි භාවනා කරනකොට අපි මේ හුස්ම ගැන භාවනා කරනකොට අර කියනවනේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝ අස්සති සතෝ පස්සත. ඒ සිහියෙන් හුස්ම ඇතුළට ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. එතකොට අපේ ප්‍රශ්නේ තියෙනවා මේ මොකද්ද? මේ හුස්ම ඇතුළට ගැනීම. මේ මොකද්ද? මේ හුස්ම පිට කිරීම. එතකොට කියනවා දීගං වා අසසන්තෝ දීගං අසසාමීත වජානාති රස්සං වා අසසන්තෝ රස්සං අස්සි. මේ මොකද්ද? මේ දිග හුස්ම. මේ මොකද්ද? මේ කෙටි හුස්ම. අන්න ඒ එතන තියෙන ප්‍රශ්නෙක උත්තරය. ඒ ප්‍රශ්නයයි උත්තරයයි තමයි විතක්ක විචාර කියන්නේ. එතකොට දැන් එතන එනකන් ඒ හුස්ම ගැන හිතුවට මෙතන කීවේ නෑ, නාසිකාග්‍රය ගැන බලන්න කීවෙත් නෑ, බඩ පිම්බීම හැකීම ගලන්න කීවෙත් නෑ. හුස්ම ඇතුළට යනවාද, හුස්ම පිට වෙනවාද? හුස්ම දිග හුස්මක්ද, ඒක කෙටි හුස්මක්ද? ඊළඟට කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිතාමේදි සික්කති. මොකද මේ සබ්බකාය පටිසංවේදී අස්සිතාමිති කියන්නේ? මේ සියලු ශරීරයම දිහා බලන්න කියනවා. එතකොට හුස්ම දිහා නෙවෙයිනේ බලන්නේ, මුළු ශරීරෙම දිහා බලනවා නේද? එතකොට ශරීරෙ මේ පිටපැත්තෙන් නෙමෙයි බලන්නේ, ඇතුල් පැත්තෙන්. ඇතුල් පැත්තෙන් කොහොමද ශරීරෙ දිහා බලන්නේ? ඒ ශරීරයේ දැනෙන හැටි, ශරීරයේ දැනෙන්නේ කොහමද? ඒ දැනෙනවා කියන එක තමයි පටිසංවේදි. වේදි කියන්නේ වේදනාව, වින්දනය. ඒ ශරීරයට දැනෙන වින්දනය මොකද්ද? මුළු ශරීරයටම දැනෙන වින්දනය මොකද්ද? සුඛ වින්දනයක්ද, දුක්ඛ වින්දනයක්ද, සැප වින්දනයක්ද, අපහසු වින්දනයක්. ඒක දැකීම. හුස්ම මං ඇතුළට ගන්නකොට කොහොමද මට දැනෙන්නේ? හුස්ම පිට වෙනකොට කොහොමද මට දැනෙන්නේ? අන්න ඒකයි. එතකොට මේ හුස්ම ඇතුල් වෙනකොට මුළු ශරීරයෙන්ම දැනෙන්නේ කොහොමද? හුස්ම පිට වෙනකොට මුළු ශරීරයෙන්ම දැනෙන්නේ කොහොමද? ඒ දැනෙන හැටි දිහායි බලන්න. හුස්ම යන හැටි එක තැනක ඉඳලා තව තැනකට යන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මුළු ශරීරයටම දැනෙන හැටි හුස්ම ගන්නකොට. ඊළඟට කියනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. මොකද්ද පස්සම් බයං කියන්නේ? කාය සංකාර කියන්නේ මොකක්ද? කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස. ඒකයි කාය සංකාර. දැන් ඉතින් අපි මේ කාල ආස්වාස ප්‍රාස්වාස ගැන දිහා නම් බලන්න. පස්සම්බයන් කියලා කීවේ බුරුල් කිරි. අන්න ඒකයි අපි තේරුම් ගන්න. මේ ශරීරය මාංශ පේශි තද වෙලා තියෙනවා නම් ඒ මාංශ පේශි බුරුල් කිරි. ඒ හුස්ම ඇතුළට ගන්නකොටත් මාංශ පේශි බුරුල් කරන්නේ. හුස්ම පිට වෙනකොටත් මාංශ පේශි බුරුල් කරන්නේ. ඒ මාංශපේශී බුරුල් කිරීමට තමයි අද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ රිලැක්සේෂන් කියලා. එතකොට මුළු ශරීරයම රිලැක්ස් කරනවා. හුස්ම ඇතුළට ගන්නකොට මුළු ශරීරයම රිලැක්ස් කරනවා. හුස්ම පිට වෙනකොටත් මුළු ශරීරයම රිලැක්ස් කරනවා. ඒ රිලැක්ස් කිරීමේදී තමයි හොඳ සනීපයක් ශරීරයට දැනෙන්නේ. හිත පිරිසුදු වෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. ඒක වෙන වෙන මේ තැන්වල සතිපට්ඨාන සූත්‍රයේ ඒක කියවෙන්නේ නැහැ. නමුත් වෙන සූත්‍රවල කියවෙනවා පීති මනස්ස කායම් පස්සම්බති. ඒ මනසට ප්‍රීතියක් ඇති වෙනකොට මුළු ශරීරයම රිලැක්ස් වෙනවා. මාංශ පේශි බුරුල් වෙනවා. පීති මනස්ස කායම් පස්සම්බති. ඊළඟට කියනවා පස්සද්ද කායෝ සුඛං වේදියති. ඒ මුළු ශරීරයම මේ බුරුල් වෙනකොට හොඳ සනීපයක් ශරීරයට දැනෙනවා. ආන්නේකයි. එතකොට පීති මනස්ස කායම් පස්සම්බති. එතකොට ශරීරේ මුරුල් වෙනකොට පස්සද්ද කායෝ සුඛං වේදියති. ඒ ශරීරේ මුරුල් වෙනකොට හොඳ සනීපයක් ශරීරයට දැනෙනවා. ඒ ශරීරයට දැනෙන සනීපෙට තමයි සුඛ කියන වචනේ පාවිච්චි කරන්නේ. මනසට දැනෙන සතුටට තමයි ප්‍රීති කියලා කියන්නේ. මනසට සතුට දැනෙනකොට ශරීරේ බුරුල් වෙනවා. ශරීරේ බුරුල් වෙනකොට හොඳ සනීපයක් ශරීරයට දැනෙනවා. ඒකයි ඒකි සුඛිනෝ චිත්තං සමාධියති. ඒ ශරීරයට සනීප දැනෙනකොට හිත සමාධියටපත් වෙනවා. සමාධියටපත් වෙනවා කියන්නේ හිතේ නිශ්චලතාවයට කමිනෙන. ඒ කියන්නේ සිතල සාන්ත නිශ්චලතාවයේ ඇති වෙනවා. ඒක තමයි ඒකාග්‍රතාව කියන වචනේ තේරුම. ඒ සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාව කියලා තේරුම් කරලා තියෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාව කියන්නේ එක අරමුණක හිත පිහිට වෙනවා කියන කතාව නෙමෙයි. මෙතන හිත නිශ්චල වීම. ඒ හිත නිශ්චල වෙනකොට සමාහිතේ චිත්තේ ධම්මං පාසු භාවෝ. ධර්මය හිතට ඇති වෙනවා. මොකද්ද ධම්මං පාසු භාවෝ කියන්නේ? ධම්ම කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා කියපු ක්‍රමයට. චක්කු රූප සෝත සද්ද ඝාන ගන්ධ ජීවහා රස කාය පොට්ටබ්බ මනෝ ධම්ම. අනේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඇහැට පේන දෙයට තමයි රූප කියන්නේ, කනට ඇහෙන දෙයට තමයි ශබ්ද කියන්නේ, නාහයට දැනෙන දෙයට තමයි ගන්ධ කියන්නේ, දිවට දැනෙන එකට තමයි රස කියන්නේ, ශරීරයට දැනෙන එකට තමයි පොට්ටබ්බ කියන්නේ. ඒ වාගේ මනසට ඒ මොලේ අදහස් මෙවන එක තමයි මනස කියන්නේ. ඒ මනස දැනෙන දේ තමයි ධම්ම. ඒ කියන්නේ අදහස්. කල්පනා කිරීමෙන් ඇති වෙන්නේ අදහස්. මනස තමයි කල්පනා කරන්නේ. එතකොට මනස කීවේ කල්පනා කිරීම, ඒ කල්පනා කරනකොට ඇති වෙන්නේ අදහස්. තමයි ධම්ම. එතකොට ඒ හිතේ තියෙන අදහස් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත ශාන්ත තත්වයට ආපුවාම හිතේ තියෙන අදහස් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිතේ මොනවා ඇති වුණත් ඒ හිත නෙමෙයි, එතන මනසේ. ඒ මනසට මොනවා හරි ඇති වුණත් ඒ මනසේ ඇති වෙන දේ තමයි ධම්ම. එතකොට එහෙමම කියනවා යථා භූතම් පජානාති. යථා භූතම් පජානාති කියන්නේ ඇත්ත ඒ සත්‍යයට බැකීම කියන කතා නෙමෙයි. ඒකත් වර්ගීතේ තේරුම් කියලා. යථා භූත කියන්නේ යම් කිසි පිළිවෙලකට ඒක ඇති වුණා නම් ඒ පිළිවෙල දැකීම. ඒ කියන්නේ ඇති වෙන හැටි දැකීම. ඒ ඇති වෙන හැටි දැකීම තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒ යථා භූත ඥාණය තමයි පටිච්ච සමුප්පාදේ දැකීම. ඒ පටිච්ච සමුප්පාදේ දැකීම තමයි එතන ධර්මයේ දැකීම කියන එකෙත් තියෙන්නේ. එතකොට ඒ නිසා ඒක පිළිවෙලට තේරුම් ගන්න ඕන. එතකොට මේ විදිහට තමයි විපස්සනාවට හැරෙන්නේ. එතකොට අර සමත භාවනාව කියන එක හරියට පුරුදු කරනකොට හිත සාන්ත තත්වයකට එනවා. ඒ හිත සාන්ත තත්වයට එනකොට තමයි අපි හොඳ හිතවිලි වගා කරන්න පටන් ගන්නෙ. ඒ හොඳ හිතවිලි කියපුවාම මොකද දෙන්නේ හිතවිලි කියවේ? බොජ්ජංග. සප්ත බොජ්ජංග. ඒ සප්ත බොජ්ජංග කියන්නේ සති, ධම්ම විච, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට ඒ සප්තබොජ්ජංග වැඩිවීමට තමයි විපස්සනා භාවනා කියන එක කියන්නේ. විපස්සනා භාවනා කියන්නේ මේ නිකම්ම සතිපට්ඨානය කිරීම නෙමෙයි. සතිපට්ඨානෙන් තමයි පටන් ගන්න. සති, ධම්ම විච, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. අවසාන වෙන්නේ උපේක්ෂාව. එතකොට සතියෙන් පටන් ගන්න උපේක්ෂාවෙන් අවසාන වෙනවා. නමුත් සති කියන්නේ මොකද්ද? අද හුඟක් මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන මයින්ඩ්ෆුල්නස්. නමුත් මයින්ඩ්ෆුල්නස් කියන වචනේ අර නියම භාෂාවේ නෑ. ඒක නෙමෙයි වචනේ. මේ සති කියන එක තේරුම් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙම පෙන්නනවා. අර ආනාපාන සති කියන්නේ කිමින් විසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. ඒ රමිනිය ගොතාගෙන කියලා කියන්නේ ඒ වගේම අර යෝග ඉඳ ගැනීමක් තියෙනවානේ ලෝටස් කියලා. ඒ කියනා එකට ඒ කියන්නේ මුල් දෙක එක පිළිවෙලකට තියාගෙන ඉඳ ගන්නවා කියන එකයි. එතකොට ඒ විදිහේ ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන ඊළඟට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයක් තියෙනවා. ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ අද අටුවාචාර්යෝ තේරුම් කරන්නේ මේ මුඛ කීවේ කට කීවා, පරිමුඛ කීවේ කට වටේට කීවා, කට වටේට කීවේ උඩුතොල කීවා, උඩුතොල කීවේ නාසිකාග්‍රය කීවා. ඔන්න ඔය තාලෙ තමයි තේරුම් කරන්නේ. නාසිකාග්‍රේ විෝස්ම පිම් මේ හැප්පීම තමයි දිහා බලාගෙන ඉන්න කියන්නේ. ඒක සම්පූර්ණ වැරදි තේරුම් කිරීම. මේ පරිමුඛ පරිමුඛ කියන වචනේ මේ කට කියන වචනේ නෙමෙයි තියෙන්නේ. මොක කීවේ මෝනට. එතකොට ඒ මෝන කියන එක දැන් මේ මැලේසියම් භාෂාවේ මෝන කියන එකට කියන්නේ මොක කියලා තමයි. ඒක මං ඒ මැලේසියාවේදී කතා කරනකොට එයා කියන්න පටන් ගත්තා මේ අපේ භාෂාවෙන් උත් මේ මොක කියන්නේ මොනට කියලා. ඒ මොකද ඒ ඉස්සර මේ මං හිතන්නේ මුල් තේරුම තමයි මේ මොක කියන්නේ මොන කියන එක. දැන් අපි තව වචන කියනවානේ ඒ අනුව කියන වචන තමයි ප්‍රමුඛ අභිමුඛ. මොකද්ද ප්‍රමුඛ කියන්නේ? පේලියට මිනිස්සු හිටේවොත් ඉස්සරලාම මිනිස්සයා ඉන්නේ ප්‍රමුඛ ස්ථාන. ඒ කියන්නේ පළවෙනි මොන තියෙන තැන ප්‍රමුඛ. එතකොට අභිමුඛව ඉන්නවා කියන්නේ මොකක්ද? මොනෙන් මොන බලාගෙන ඉන්න එක තමයි අභිමුඛ කියන්නේ. එතනත් මොන ගැනයි මේ මුඛ කියේ. ඒ වගේම තමයි පරිමුඛ කියේ. පරි කියන්නේ අවට කියනක පරිසරය කියන්නේ. ඒ වගේ පරි කියන්නේ අවට. ඉංග්‍රීසියෙනුත් තියෙනවා පෙරිමීටර් කියලා එහෙම කියන්නේ. ඒ පෙරි කියන එකම තමයි මෙතන පරි කියන්නේ. එතකොට අවට මොන අවට මූණ අවට කියන්නේ මේ මූණ වටේට කියන එක නෙවෙයි. මූණ අවට කියන්නේ ඇහැට පේන දේවල් වලට හිත යොමු කරනවා නම්, කනට ඇහෙන ශබ්ද වලට හිත යොමු කරනවා නම්, නාහයට දැනෙන ගඳ සුවඳ වලට හිත යොමු කරනවා නම්, ශරීරයට මේ දිවට දැනෙන රස වලට හිත යොමු කරනවා නම්, ශරීරයට දැනෙන ස්පර්ශ වලට හිත යොමු කරනවා නම්, ඒක තමයි පරිමුඛං සතිං කියන්නේ. සති කීවේ මේ හිත මේ යොමු කරලා තියෙන තිබීම පරිමුඛ මේ ඒ කියන්නේ පරිමුඛං සතින් ඒ කියන්නේ සිහිය යොමු කරලා තියෙනවා නම් ඇහැට පේන ඒවට කනට ඇහෙන ඒවට දිවට දැනෙන ඒක එතනින් ගලවලා ගැනීමක් නේ අපි කළේ ඉස්සරලා මේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඒ ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒ ඇහැට පේන දේවල් වලින් හිත ගලවලා ගන්නවා. කනට ඇහෙන දේවල් වලින් හිත ගලවලා ගන්නවා. නාහිත දැනෙන ඒ වගේ හිත ගලවලා ගන්නවා. දිවට දැනෙන ඒ වගේ හිත ගලවලා ගන්නවා. ශරීරයට දැනෙන දේවල් වලින් හිත ගලවලා ගන්නවා. ඒකයි ඉන්ද්‍රිය සංවරය. ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ යොමු කරලා පිටට යොමු කරලා තියෙන සීය ඇතුළට යොමු උප කීවේ ඇතුළ. උපට්ඨපෙත්වා කීවේ ඇතුළට පිහිටවන. ඇතුළේ පිහිටවන. ඒ ඇතුළේ පිහිටවීම තමයි කායානුපස්සනා වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන කියලා කියනවා. එතකොට ඒ හිත ඇතුළට යොමු කිරීම ගැන අපි කතා කළා. එතකොට ඒ විදිහට ඇතුළට යොමු කරන්නේ මොකද? ඒ කියන්නේ දැන් අපි යමක් දැකපුවාම ඒකට ආසාවක් එනවා කියන එක අපි හිතලා කරන දෙයක් නෙමෙයි කියවන්නේ. ඒක වෙන්නේ අර අර දකින දේ ගැන කල්පනා කිරීම. මේක හරි ලස්සනයි, මේක හරි කැතයි, ඒ වගේ කල්පනා කිරීම කරනකොට තමයි මේ ආසාව කියන එක ඇති වෙන්නේ. එහෙම නැත්නම් අත්මත්ත කියන එක ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි එතෙන්ද හිත යොමු කරන්නේ නැතුව ගලවලා අරගෙන ඇතුළට යොමු කරනවා කියන්නේ ඒ ආපු ආසාවට හිත යොමු කරනවා. එතකොට මේක යමක් දකින්නකොට ආසාවක් ඇති වුණා නම් ඒ ආසාවටයි හිත යොමු කරන්නේ. අකමැත්තක් ඇති වෙනව නම් ඒ අකමැත්තටයි හිත යොමු කරන්නේ. ඒ අකමැත්ත දිහා බලන්නේ කොහොමද? ඒ අකමැත් දැන් ආසාව ඇති වෙනකොට මගේ ශරීරයට මොකද උනේ? ශරීරය වෙනස් වෙනවා. ආසාවක් ඇති වෙනකොට ශරීරය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ එහෙම ආසාවක් තදේට ආවනම් මගේ පපුව ගැහෙන්න පටන් ගන්න පුළුවන්. මගේ හුස්ම තදේට ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම මාංශ පේශි තද වෙන්න පුළුවන්. ඇස් ලොකු වෙන්න පුළුවන්. ඉතින් ඔය වාගේ නොයෙක් නොයෙක් ශරීරයේ වෙනස්කම් තියෙනවා. ඒ ශරීර වෙනස්කම් දිහා බලන්න ඕනේ. ඒකයි කායानुපස්සනාව. ඒත් එක්කම ශරීරයට යමක් දැනෙනවා. ඒ කියන්නේ ශරීරයට අපහසුවක් දැනෙන්නත් පුළුවන්, ශරීරයට පහසුවක් දැනෙන්නත් පුළුවන්. ඒ දැනෙන එක තමයි වේදනාව කියන්නේ. ඒ දැනෙන ශරීරයට දැනෙන එක දිහා බැලීම තමයි වේදනානුපස්සනාව. ඊළඟට චිත්තානුපස්සනාව කීවේ කොයි විදිහේ හිතවිල්ලක්ද හිතට ඇති වුනේ? කියන්නේ ආසාවක් ඇති වුණාද, තරහක් ඇති වුණාද, බයක් ඇති වුණාද, ශෝකයක් ඇති වුණාද? ඒ ඇති වෙච්ච චිත්තා වේගය දිහා බැලීමයි චිත්තානුපස්සනාව. අන්න ඒක තේරුම් ගන්න. එතකොට ධම්මානුපස්සනාව කිව්වෙ මොකද්ද? මං කිව්වේ ධම්ම කියන්නේ අදහස කියලා. එතකොට ඒ වෙලාවේ ඇති වෙච්ච අදහස මොකද්ද? මොන විදියෙ හිතවිල්ලක්ද ඇති උනේ? ආ මේ තියෙන්නේ බොහොම ලස්සන දෙයක්. එහෙම නැත්නම් මේ තියෙන්නේ බොහොම කැත දෙයක්. අන්න ඒක තමයි අදහස. එතකොට එතන ඒ අදහස අනුවනේ මේ ආසාව හරි තරහ හරි ඇති උනේ. අන්න ඒක දැක්කා. කායానుපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තానుපස්සනාව, ධම්මානුපස්සනාව ගැන හිතනකොට අන්න ඒකයි පෙනුනේ. ඒක පෙනෙනකොට මොකද්ද වෙන්නේ? අරක නවතිනවා. ඒ ආසාවත් නවතිනවා. ඒ මොකද? මේ අසිහියෙන් වෙන දේ සිහියෙන් දැක්කා. ඒ සිහියෙන් දැකීම තමයි ධම්ම විචය කීවේ. අර අසිහියෙන් වෙන දේ සිහියෙන් දැකීම තමයි ධම්ම විචය කීවේ. ඒ සතිය කියන්නේ ඇතුළට හිත යොමු කිරීම තමයි සතිය. ඒ සතිය දියුණු වෙනකොට ධම්ම විචය ඇති වෙනවා. ඒ ධම්ම විචය ඇති වෙනකොට අර ඇති වෙච්ච ආසාව තරහ සම්පූර්ණ නැතු වෙනවා. ඒකට තමයි විරිය කියලා කියන්නේ. විරිය කියන්නේ සත්‍ය ආවා අර්ග නවත්තන්න. ඒ ඇති වෙන ආසාව හරි තරහ හරි ශෝකේ හරි බය හරි නවත්තන්න සත්‍ය ආවා. ඒකයි විරිය කියන්නේ. ඒ සත්‍ය එනකොට හිත පිරිසුදු වෙනවා. ඒ හිත පිරිසුදු වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වෙනකොට පස්සද්ධි කියන්නේ ශරීරේ බුරුල් වුණා. ඒකයි පස්සද්ධි කියන්නේ. ඒ ශරීරේ බුරුල් වෙනකොට සමාධිය ඇති වෙනවා. එතකොට අර ධානාංග පහළ වුණා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහළ වුණා. ඒ කියන්නේ පළවෙනි ධානයේ සම්බන්ධයි. ඒ පළවෙනි ධානයේ සම්බන්ධුණා මෙතනින් යන්නේ මොකද්ද? දෙවෙනි ධානයේ යනවා, තුන්වෙනි ධානයේ යනවා, හතරවෙනි ධානයේ යනවා. ඒ හතරවෙනි ධානයේ ගියාම තමයි උපේක්ෂා කියන එක ඇති වෙන්නේ. උපේක්ෂා කියන්නේ උප ඉක්කති. අපි මුගත් දැන් ඔය කියන්නේ උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ භාවය කියලානේ. ඒක නෙමෙයි උපේක්ෂාව කියන්නේ. උප ඉක්කති කියන්නේ ඇතුළ දකිනවා කියන එක. ඉක්කති කියන්නේ දකිනවා. දැන් ඔය භයං ඉක්කති භික්ඛු කියන්නේ භය දැකීම තමයි භික්ෂුව කියලා. ඒ බය දැකපු තැන ඒ වාගේ තමයි මෙතන උප ඉක්කති උපේක්ෂා. ඇතුළ දකින්න මොකද්ද? ඇතුළ දකින්න කියන්නේ මොකද්ද දකින්නේ? ඒ ඇතුළ දකින්න දේ තමයි පංචස්කන්ධයයි දකින්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධේ. පංචස්කන්ධ කියන්නේ මොකක්ද? අද ඔය හිතාගෙන ඉඳක් ඔය අටුවාචාර්යෝ කියන එක නෙමෙයි පංචස්කන්ධේ. පංචස්කන්ධය කියන්නේ රූප. රූප කියන්නේ මේ යම් කිසි දෙයකට නෙමෙයි. රූප කිව්වේ රූපයක්. ඒ කියන්නේ අපි පින්තූරයක් අඳිනවා නම් ඒකත් කියන්නේ රූපයක් කියලානේ. මොනවා හරි රූපයක් දකිනවා. ඒ රූපේ තමයි. ඒ කියන්නේ මේ අපි යමක් දිහා බලනකොට අපේ ඇහැ වැඩ කරන්නේ කැමරාවක් වගේ. එතකොට ඒ කැමරාව නම් ඇහැ. එතකොට ඒ දකින දේ කියලා අපි හිතාගෙන හිටියට මේ කැමරාව ඇතුළෙනි රූපයෙන් තියෙන. එතකොට ඒ රූපය කියන්නේ මේ අපේ හිත ඇතුළෙම තියෙන දෙයක්. ඒකයි රූපේ කිව්වේ එකට. ඒක දෙයක් නෙමෙයි, ඒක රූපයක්. එතකොට ඒකයි රූපකි. නමුත් අපට ඒක දෙයක් වාගෙන පේන්නේ. පිට තියෙන දෙයක් වාගේ පේන්නේ. ඒ පිට තියෙන දෙයක් වාගේ පෙනුනට එතන රූපයක් විතරයි තියෙන්නේ. එනිසා ඒ රූපය හැඳිච්චි හැටි තමයි ඊළඟට මේ පෙන්නේ වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන්නේ. වේදනා කීවේ ඒ රූපය දැකීමෙන් ඇති වින්දනය. වින්දනය කීවේ සතුටක් ඇති වුණාද, දුකක් ඇති වුණාද, එහෙම නැත්නම් දෙකටම නැති දෙයක් වින්දනයක් ඇති වුණාද. ඒ දෙකටම නැති වින්දනයක් තමයි අදුක්කමසුඛ කීවේ. ඒ කියන්නේ ඒ වින්දනය තමයි වේදනාව. එතකොට සංඥා කිව්වේ මොකේද? සංඥා කිව්වේ අපි ඇහැ අරිනකොට අපට රූපවල පේන්නේ නැහැ. ඉස්සරලාම පේන්නේ පාට පමණයි. අන්න ඒක අපි තේරුම් ගන්න. අපේ මේ අද මේවා ගැන ඉගෙන ගත්තු අය අද නවීන ක්‍රමයට ඉගෙන ගත්ත අය ඒක දන්නවා. මොකද්ද මේ ස්නායු ආලෝකය මේ ඇහැට වැටෙනකොට මේ ඇහි තියෙන ස්නායු වර්ගයක්. ඒ ස්නායු වලට මේ ආලෝකය වැටෙනකොට පේන්නේ පාටවල්. ඒ පේන පාටවල් තමයි මෙතන සංඥා කිව්වේ. ඉතින් අපට නිල් පාට පෙවුනොත් ඒ නිල් පාට තමයි සංඥා. රතු පාට පෙනුනොත් රතු පාට තමයි සංඥා. ඒ වාගේ අපට අරිනකොට පාටවල් හතක් තියෙනවා පේන. ඒව තමයි මේ ඔය දේදුන්න දකිනකොට පේන පාටවල්. ඒවට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ වයලට්, ඉන්ඩිගෝ, බ්ලූ, ග්‍රීන්, යෙලෝ, ඔරෙන්ජ් කියන්නේ. හතක් ඒ පාටවල් තමයි පේන්නේ. ඒ පාටවල් පේනීම තමයි ඇහෙන් බලනකොට, කනට ඇහෙනකොට ශබ්දවත්. එතකොට ඒ ශබ්ද වුණත් අපි වෙනස් ක්‍රමයකට මේ එක එක ශබ්දවල වෙනස්කම් තියෙනවා. ඔය සංගීත ඉගෙන ගන්නකොට ඒවා ඉගෙන ගන්නවා. දැන් අපි සිංහලෙන් සංගීත ඉගෙන ගන්නවා නම් සරිගම පද නිස කියලා ඒ ශබ්දවල හතක් මෙතන පෙන්නන්නේ. ඒ වාගේ ඒකේ වෙනස්කම් තියෙනවා. කුරුළු ශබ්දේ කියලා එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාර් එකක් යන ශබ්දේ කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් කාර් එකේ හෝන් එකේ ශබ්දේ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සෙක් කතා කරනකොට ඒක ශබ්දයක්. ඒක එක නොයක් නොයක් ශබ්ද තියෙනවා. ඒ වාගේම ගන්ධවලුත් ගන්ධ කියන ඒ වගේ තියෙනවා. එක එක ගන්ධවල්. ඒ වාගේම රසවල් වලත් වෙනස්කම් තියෙනවා. ඒ වාගේම ඒ වෙනස්කම් රසවල් වල ඒවා වෙනස්කම් තමයි. ඒව තමයි සංඥා කිව්වේ. එතකොට මේ සංඥාවයි වේදනාවයි ඒවා ඔක්කොම එකහු කරලා ගැනීම තමයි සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ සංස්කරණය කිරීම. අපේ තියෙනවානේ සිංහල වචන සංස්කරණය කියලා. ඒ සංස්කරණය තමයි සංඛාර කියන්නේ. ඒ කියන්නේ අර වගේ අපි යමක් හදනවා. අපිම හිතාගෙන යම් චිත්‍රයක් අඳිනකොට යම් කිසි පුද්ගලෙක් ඒ චිත්‍රයට මොනවද දාන්නේ? එක එක පාටවල් නේද? එතකොට මේ පාටවල් දැකලා අපි හදාගන්නවා, ආ මේ පේන්නේ මිනිස්සෙක්, මේ පේන්නේ ගහක්, මේ පේන්නේ මේ වතුර පොකුණක්, මේ පේන්නේ කන්දක්, මේ පේන්නේ කුරුල්ලෙක්. ඒ එක්කම අර පාටවල් වලින් අපි අපේ හිතේම තමයි හදාගන්නේ. ඒ හදා ගැනීම තමයි සංකල්ප. එහෙම හදාගන්න මේ එකක් නෙවෙයි හදන්නේ, කීපයක්ම හදා ගන්නවා. ඒ පින්තූරයක එකම දෙයක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ නොයෙක් නොයෙක් දේවල් වෙන්වෙන් වශයෙන් දැකීම තමයි විඥානය කියන්නේ. එතකොට අන්න ඒ හිතේම මේ ක්‍රියාකාරී මේ ඒ හිතේ ක්‍රියාව තමයි මේ පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට ඒ පංචස්කන්ධය තමයි මේ දකින්. ඇතුළ බලනකොට පේන්නේ. එතන ඇතුළ බැලීමක් කියන එක මේ විශේෂ එකක්. ඒ ඇතුළ බැලීම ඇතුළ බැලිලා යම් කිසි ක්‍රමයකට ඒක හරියට පංචස්කන්ධය දැකීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ පංචස්කන්ධය දැකීමෙන් තමයි අපි අනිත්‍ය දුක් අනාත්ම කියන වැටහෙ. ඒකයි ප්‍රඥා. එතකොට ඒ ප්‍රඥාව ඇති වෙනකොට අපට අපේ හිත වෙනස් වෙනවා. ඒ මොකද්ද? මේ භවයෙන් මිදෙනවා. භවය කියන්නේ තියෙනවා ඉන්නවා කියන එකයි භව කියන්නේ. දැන් පොත්තක භවති කියන්නේ පොත තියෙනවා කියන එක. ඒ වාගේම මම ඉන්නවා. දැන් පොත කියන එක පිටදයක් හැටියටයි අපි දකින්නේ. මම කියන එක මම ඇතුලේ. එතකොට මේ මම කියන එක හැදිච්ච හැටි දකින්නවා. මේ පිටදේවලුත් හැදුනේ කොහොමද කියලා දකින්නවා. එතකොට ඒ දැකීමෙන් ඒක තේරුම් ගැනීමෙන් භවයෙන් මිදෙනවා. ඒ භවයෙන් මිදීම තමයි විමුක්තිය කියන්නේ. ඒ භවයෙන් මිදුනහම තමයි ඒ විමුක්තිය ඇති වුණාම තමයි නිවන කියන එක ඇති වෙන්නේ. නිවන කියන්නේ හිතේ නිශ්චලතාවය. ඒ හිතේ නිශ්චලතාවය ආය සැරයක් චලනය වෙන්න බෑ. ඒකයි නිවන කියන්නේ. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ ඒකයි. ඒ චිත්තයේ කෝපයෙන් මිදුණා. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ ඒක. ඒ චිත්තයේ කෝපයෙන් මිදුණා. ඇවිස්සීමෙන් මිදුණා. කෝප කීව ඇවිස්සීම. ඒ හිතේ ඇවිස්සීමෙන් මිදීම තමයි නිවන කියන්නේ. ඉතින් මේ විදිහට කියන ඒ විපස්සනාව හරියට ඒ මේ සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන ඒ සතර සම්මප්පාදානෙ දියුණු වෙනකොට තමයි නිවනපත් වෙන්නේ, නිවනටපත් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන හැටි මම ඔය කියුවේ. එතකොට ඒ විදිහට අපි ගමන් කිරීමෙන් තමයි අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මීට වඩා මං හිතන්නේ අද කියන්න අවශ්‍ය නැහැ. මේක තීරුම් කෙරුවා. නමුත් අනිසරේටත් අපි මේ මාතෘකාවම තමයි ටිකක් වෙනස් කරලා අපි ගෙනියන්නේ. දැන් අද මේ සැරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තීරුම් කෙරුවා. ඒ නමුත් මේක තවදුරටත් අපි විස්තර කරනවා අනිසරේ. ඒක නිසා දැන් මෙතනින් අපි අවසාන කරනවා. දැන් මේ අසාගෙන හිටපු පින්වතුන්ට දැන් ප්‍රශ්න අහන්න පුළුවන් වෙලාව. දැන් තව තියෙනවා අපිට තව පැය භාගයක් විතර ඒ පැය භාගය ඇතුළතදී ප්‍රශ්න අහලා අපි ඒක ගැන සාකච්ඡා කරමු. කවුරුවත් අහනවද මොකවත්? අහගෙන හිටියද කවුරුවත්?
අවසර ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ සංස්කාර පිළිබඳ.
ඔව්.
ස්වාමීන් වහන්ස පැවසුව
කවුද ඔබතුමා මේ කොහේ ඉඳලාද කතා කරන්නේ?
මම කතා කරන්නේ ජයාල් කොඩිතුවක් කියලා මේ ඔස්ට්‍රේලියාව ඉඳන්.
හොඳයි හොඳයි.
මේ සොයින් වහන්ස දැන් ඔබ වහන්සේ පැස්වා දැන් අවිද්‍යාපච්ච සංකාර කියන තැන
ඔව්
සංකාර කියන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර.
ඔව්
එතන කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වචී සංකාර කියන්නේ චිත් විතක්ක විචාර මනෝ සංකාර කියන්නේ වේදනා සංඥා.
හරි හරි.
එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන සංකාර කියන්නේ මේ සංකාර නෙවෙයිද?
ඒකම තමයි.
එතකොට ස්වාමීන් වහන්සේ එතන සංකාරවල වේදනා වේදනා කියන එක කලින් සඳහන් වෙන රූප වේදනා කියලා. එතකොට අතන සංකාරවල පවසන සංකාර කියන්නේ වචී සංකාර මේ මනෝ සංකාරවල තියෙන වේදනා සංඥා කියලා. එතකොට දෙසරයක් වෙන පොඩි අපහැදිලි වීමක් වගේ තියෙනවා නේද?
එතන ඒ කල්පනා කරන ක්‍රමේනුයි අපහැදිලි වෙන්නේ.
එහෙමයි.
මොකද මේ වේදනා සංඥා කියපු දෙක චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර.
එහෙමයි.
වේදනා සංඥා කීවේ මනෝ සංකාර. එතකොට ඉතුරු වෙන්නේ කාය සංකාරයි මේ මේ වචී සංකාරයි.
එහෙමයි.
මේ මාපින්දක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා යං වේදේති සං සංජානාති යං සංජානාති තං විතක්කේති කියලා. ආන්නෙ තින දැන්න. ඒ විතක්ක කියන එක තමයි එතන සංකාර කියවෙන්නේ.
එහෙමයි. ඒ
කියන්නේ වචී සංකාරය එතන කියවෙන්නේ. ඒ වචී සංකාරය තමයි අර මේවා එක්කහුව කරලා යමක් අහවල් දෙය කියලා හදන්නේ වචී සංකාරය.
එහෙමයි.
තේනවාද කියලා?
එහෙමයි. ඒක පැහැදිලි වුණා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට මේ පටිච්ච සමුප්පාදේ එතකොට එතන අවිද්‍යාපත්‍ය සංකාර කියන තැනට පස්සේ ආයි වේදනාවත් සඳහන් වෙන පස්සපච්ච වේදනා කියලා.
ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මෙතන මේ ඒ මේ අවිද්‍යාපච්ච සංඛාර කියලා ඒ අවිද්‍යාව තියෙනකොට සංඛාර තියෙනවා කියන එක නේ කියන්නේ. ඒ සංඛාර තියෙනකොට වේදනා සංඥා තියෙනවා තමයි. නමුත් ඒක ඇති වුණාන් පස්සේ විඥානය ඇති වෙනවනේ. සංඛාරපච්ච විඥානං කියලා. ඒ විඥානය ඇති වුණෙන් පස්සේ තමයි නාම රූප ඇති වෙනවා. මෙව්වා මේ අතීත වර්තමාන අනාගත කියලා මේ කාල තුනකට බෙදීම වැරදි.
එහෙමයි.
ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ එක පිට එක ඇතිවීමයි මේ කතා කරන්නේ. එතකොට මේ ඒ වචී සංඛාරයකින් මේක හැදුනට ඒ විඥානය ඇති වෙනකොට සංකාර හැදිලා ඉවරයි. එතකොට ඒ කියන්නේ වේදනා සංඥාත් එතන තියෙනවා. නමුත් දැන් මේ කියාගෙන යන්නේ ඒ වේදනාවෙන් මොකද වෙන්නේ කියන එකයි. ඒ කියන්නේ නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා කියලා. එතකොට වේදනාව නැතුව ස්පර්ශය ඇති වෙන්නේ නැහැනේ. එතකොට ස්පර්ශය ඇති වුණාන් පස්සේ තමයි වේදනාව ඇති වෙලා කියලා එතන ඉඳලා තණ්හාව ඇති වීම ගැන ඊළඟට කතා කරන්නේ. ඒ කියන්නේ මේ ඉස්සරලා මේ වේදනාව ඇති වෙලා ආයෙ පස්සේ වේදනාව මොකද මේ කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ.
එහෙමයි.
ඒක තේරුම් ගන්න ඕන එහෙම එක පිට එක හරියට මේ බිත්තියක් හදන්ඩ මේ ගඩොල් එක පිටේ එක තියලා නැහැදුවේ බිත්තිය. ඒවාගේ මෙතන මේ එක පිටේ එක එවලම ඇති වෙන දේවල් මුළු පටිච්චසමුප්පාදයෙන්ම එක මොහොතේ ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ පටිච්ච ඒක තේරුම් ගන්න මේ තේරුම් කිරීමට තමයි මේ ඔය අවිජ්ජා පත්‍ය සංඛාරා ඒ විදිහට කියාගෙන යන්නේ. නමුත් මේක ආත්ම තුනක මේ සිද්ධ වෙන තුනක් නෙවෙයි මේ. අනේ තේරුම් ගන්න.
එහෙමයි බොහොම පිං. ඒ වගේම ස්වාමීන් වහන්සේ තව මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ විසින් රචිත ග්‍රන්ථ තියෙනවද? ඒවා තියෙනවා නම් කොහොමද ලබා ගන්න ක්‍රමයක්
කියලා. මේ හොඳම ක්‍රමයක් තමයි මේ මගේ තියෙනවා වෙබ්සයිට් එකක්. දන්නවනේ වෙබ්සයිට් කියන්නේ මොකද්ද කියලා? ඒ වෙබ්සයිට් එක ඒකේ නම protobuddhism.com. ඒක ඉංග්‍රීසියෙන් protobuddhism.com. proto කියන්නේ proto, proto. අනේ ඒ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. ਉਹ ඔක්කොම විස්තර කරලා තියෙනවා.
එහෙමයි. වහන්සේ බොහොම පිං. දීර්ඝාස ලැබේ.
එතකොට මේ වෙන මොනවද තියෙන ප්‍රශ්න?
එතකොට ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අනුමත කරන ග්‍රන්ථ තියෙනවද? අපි දැන් සූත්‍ර පිටකේ හැම බලන්න කවුරු හරි විශේෂ කෙනෙක් විසින් රචිත මේ අපිට නිවැරදි ධර්මය සොයා ගන්න පුළුවන් ආකාරයේ ඔබ වහන්සේ අනුමත කරන ග්‍රන්ථ තියෙනවද විශේෂ?
එහෙම තැනක් මේ නැහැ. දැන් මමම පරිවර්තනය කරන ඒවා තමයි මට කියන්න පුළුවන්. අනුන්ගේ පරිවර්තනය ගැන මම එච්චර විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ හුඟක් ඔය පරිවර්තන දැන් තියෙනවා. ඒ වගේ හුඟක් වැරදි මේ වචන දාලා තියෙනවා. ඉතින් ඒකෙන් අර නියම තේරුම එන්නේ නැහැ.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය සූත්‍ර පිටකයේ ආශ්‍රයෙන් ඔබ වහන්සේ කරුණු දක්වන්නේ ගොඩක් හුවා දැන්
අනිත්.
එතකොට ඒ සූත්‍ර පිටකයත් පොත් දහස් ගණන් තියෙනවනේ එක එක ආකාරයෙන් පළ කළා.
ඔව් ඒකත්
අපිට සාමාන්‍යයෙන් ඔබ වහන්සේගේ අත්දැකීම අනුව නිවැරදි පොතක් වගේ සූත්‍ර පිටකයේ කරුණු හොයනවා නම් කොහොමද මේ මොන වගේ පොතකටද යොමු වෙන්නේ කියලා හොයාගන්න විදිහක් නැද්ද?
පාලි වචන විතරයි හොයාගන්න තියෙන්නේ. ඔය මේ පරිවර්තන වල වැරදි තියෙනවා. නමුත් මේ 100%ක් වැරදි නෙමෙයි. මේ ඔය ගැඹුරු ධර්මයට යනකොට පාවිච්චි වෙන වචන වල අඩුපාඩු තියෙනවා. ඉතින් කෝකටත් සූත්‍ර පිටකේ කියවන එක හොඳයි. ඒ තියෙන පරිවර්තනයවත් කියවුවොත් එක්තරා ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් අර සමහර වචන පාවිච්චියේදී එතන මේ වැරදි අදහස් එන්න පුළුවන්.
එහෙමයි. බොහොමින් ඒ වගේම ස්වාමීන් වහන්සේ මට දැනගන්න කැමති ඔබ වහන්සේ අර මේ සමා දැන් පටන් ගන්න කෙනෙක් මුලින් අපිට මේ සමත භාවනාවන් වශයෙන් කියන්නේ අපි සීලයක පිහිටලා ඊට පස්සේ භාවනාව පටන් ගන්නකොට ආරම්භයේ ඔබ වහන්සේ අනුමත කරන්නේ මොන විදිහද? දැන් හැමතැනම කියන්නේ මේ සිත මුලින් ඒකාග්‍රතා කරගන්න ඕනේ කියලා. ඉතින් මොකක් හරි අරමුණකට සිත යොමු කරගන්න ඕනේ කියලා. දැන් අපි එහෙම තමයි අපි අහලා තින්නේ අනුගමනය කරන්න. දැන් ඔබ වහන්සේ අනුමත කරන්නේ ආරම්භක යෝගියෙක් හැටියට මොන විදිහටද පටන් ගන්න
ඕනේ? ඉස්සරලාම භාවනා කරන්න පටන් ගන්නවා නම් මේ භාවනාවක් හැටියට කල්පනා කරගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ. ඒක හිත ඒකන ගැන හිතලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට තමයි මේ ඒක මේ සංහාව නැති කිරීම තමයි කරන්න තියෙන්නේ කියලා ඒකට හිත යොමු කරන්න ඕනේ. එහෙම කරලා සීලේ සමාදන් වෙන්න ඕනේ. ඒ සංහාව නැති කිරීමටයි මම දැන් උත්සාහ කරන්නේ කියලා පටන් ගන්න ඕන. තණ්හාව කියපුවාම තරහක් තණ්හාවක් කියලා. තරහක් කියන එක තණ්හාව. තණ්හාව කියන්නේ නිකන් ආසාව නෙමෙයි. ඒ නිසා මේ ඔක්කොම චිත්තාවේග නැති කිරීමයි කරන්න හදන්නේ. එතකොට හිත සාන්ත තත්වයකට ගේන්නයි මේ හදන්නේ. ඉතින් එහෙම කියලා තමයි සීලය පටන් ගන්න ඕන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. ඊට පස්සේ තමයි සම්මා මේ නෑ ඉන්ද්‍රිය සංවරයයි ප්‍රහාණයයි ඊළඟට සප්ත බොජ්ජංග දිනු කිරීම. ඔක තමයි කරන්න තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගත්තොත් ඒ අනුව යෑමයි කරන්න තියෙන්නේ. වෙන යන්න දිහාවක් නැහැ. එකපාර්ත සතිපට්ඨානයෙන් පටන් ගන්න යෑම තමයි වැරද්ද.
එහෙම එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් අදහස් වෙන්නේ නැද්ද දැන් රමිනිය ගොතාගෙන හුස්මට හිත යොමු කරලා හිත සමතේකටපත් කරලා ඉවර වෙලා තමයි මේ හිතන්න ගන්නේ කියන එකට යන්න ඒක වැරදි කියලාද වහන්සේ හිත
වැරදි නෙමෙයි ඒක කරන්න බෑ මුල් කැලල නොකර මේ සතිපට්ඨානය කියන එක මේ බෝධිසත්වෝ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරම්පරලා ඇවදින්නේ මේ සතිපට්ඨාන පටන් ගත්ත. ඉතින් සාමාන්‍ය මිනිස්සෝ ඒ වගේ පෙරම්පරලත් නැත්තම් එකපාරට පටන් ගන්න පුළුවන් සතිපට්ඨාන. එහෙම නේද?
එහෙමයි.
ඒ බෝධිසත්වෝ එව පටන් ගත්තේ මේ ඊට ඉස්සෙල්ලා ආලාර කාලම උද්දර කාමපුත්ත ඒගොල්ලන්ගෙන් ඉගෙනගෙන භාවනාව බොහොම දියුණුවට උත්තරලා නෙමෙයි මෙතන පටන් ගත්තේ මේ ආනාපාන සතිය. තේන්නාද?
එහෙමයි.
ඉතින් එහෙමත් නොකරනේ අපේ මිනිස්සු පටන් ගන්න හදන්නේ සතිපට්ඨාන එක පාට.
එහෙමයි.
මේක මේ ඒකයි මම මේ උපමා හැටියට පෙන්නනවා. මේ ගොල්ෆ් කියලා මේ සෙල්ලමක් තියෙනවනේ දන්නව නේද?
එහෙමයි සර්.
ඒ ගොල්ෆ් කියන එකේ තියෙන්නේ මොකද්ද? පොඩි හිලක් තියෙනවා. ඒක ඇතුළට බෝලයක් දැමීමනේ කරන්නේ. දන්නව නේද?
එහෙමයි සර්.
ඒ නමුත් ඒක එක පාට එතෙන්ට ගිහින් බෝලේ දාන්න නෙවෙයිනි කරන්න තියෙන්නේ. ඈත දුර ඉඳලා බෝලයක් අරගෙන ගහන්න ඕන ඒ පැත්තට යන්න. ඒවා ඔක්කොම කරලා ඉවරලා අවසානයේදී තමයි ඒ හිල ළඟට ඇවිදින් බෝලේ හිලට දාන්නේ. ආන් ඒ වාගේ තමයි සතිපට්ඨානේ. සතිපට්ඨානේ කියන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කීවේ එකම මාර්ගය කියන එක නෙමෙයි. ඒක වැරදි. එකම මාර්ගය නෙමෙයි මේක තමයි එකම අරමුණකට යන මාර්ගය. ඒ අරමුණ තමයි නිවන. එතකොට ඒ නිවනට යන මාර්ගය කියලා කීවට ඔතන නෙමෙයි පටන් ගන්නෙ. පටන් ගන්නෙ සම්මිය දෘෂ්ටියෙන්. ආර්ය අෂ්ටාංග මාර්ගයයි මාර්ගය. සති කියන්නේ මේ අවසාන කෙලවර. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන කෙලවර. ඒකයි ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ කියන එකේ තේරුම. එකම මාර්ගය කියන එක වැරදි.
එහෙමයි.
ඔක්කොම එකපාරට සතිපට්ඨාන කරන්න ගියොත් වැඩේ කරෙන්නේ
නැහැ. එහෙමයි බොහොම පින්න වහන්සේ.
වෙන කවුරුවත් ප්‍රශ්න අහන්නේ නැද්ද?
අඳුරනේ මම මේ ලාස් වේගස් වලින් අභිගුණ කතා කරනවා. දැන් ඔබ වහන්සේ දැන් ප්‍රකාශ කළා මේ පටිච්ච සමුප්පාදය එක පිට ඇති වෙනවා. ඔටොනමස්ලි ඇති වෙනවා. ආත්ම තුනක කතාවක් නෙවෙයි මෙතන සඳහන් වෙන්නේ කියන අදහසක් ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් මේ එතකොට දැන් ওই මේ අතීත භවයක් මේ වර්තමාන භවයට සම්බන්ධ වීම සම්බන්ධව මේ අපිට අදහසක් තියෙනවා.
එහෙම එකක් නෙමෙයි මේ පටිච්ච සමුප්පාදය. අන්න ඒකයි මං කියන්නේ. පටිච්ච සමුප්පාදය පෙන්වන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. මේ විදිහට තමයි දුක්ඛකන්දය ඇති වෙන්නේ. ඒකයි මේ තේරුම් කරන්නේ මේ මේ පුනරුප්පත්තිය තේරුම් කරන එක නෙමෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ.
එහෙම.
තේරුණාද?
එහෙම. එතකොට මේ ඒ පුනරුත්පත්තිය මේකට සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ. මේ මං ඒකයි කීවේ ඔය ඉත ඉස්සෙල්ලා මං කියලා තියෙන වෙන වෙන තැන්වල මේ ඒ කීවේ මේ බුද්ධ ධර්මය මේ අවස්ථා තුනක දැන් මේ තුනක කියවෙන තුනක් නෙමෙයි හතරක්ම තියෙනවා. ඒ මොකද්ද? මේ අද බෞද්ධයෝ අතරේ සමහර අය ගිහියෝ කල්පනා කරන්නේ පුනරුප්පත්තිය කර්මයයි පුනරුප්පත්තියයි තමයි. එච්චරයි තියෙන්නේ බුද්ධ ධර්මයේ කියලා ඒගොල්ලන්ට. ඒ කියන්නේ පව් කෙරුවොත් අපායට යනවා, පින් කෙරුවොත් දිව්‍ය ලෝකෙට යනවා. ඒ නිසා අපි දැන් පව් කිරීම අතහැරලා පින් කරන්න ඕන. අන්න එක ජාතියක බුද්ධ ධර්මයක්. ඒක තමයි පල්ලෙහැම මේ ලෙවල් එකේ බුද්ධ ධර්මය. දෙවනි ලෙවල් එකට යනකොට මිනිස්සු කල්පනා කරනවා මේ නිවන කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ දිව්‍ය ලෝකවල ගියාට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද එතනින් මැරෙනවා. මැරිලා අයිතරක් අපායට යන්නත් පුළුවන්. ඒ නිසා මේ දිව්‍ය ලෝකේ යෑම නෙමෙයි කරන්නේ, අපි නිවනට වැඩ කරන්න ඕනේ කියලා අපි භාවනාව පටන් ගන්නවා. ඒ භාවනාව පටන් ගල නිවන කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? මැරුණාම නැවත උපදින්නේ නැහැ. තේරුණාද? ඒක තමයි දෙවනි ලෙවල් එක. ඒ දෙවනි ලෙවල් එක. මොකද නමුත් මෙතන ඕකට තමයි අර පාප වහන්සේ කීවේ මේ අපට නම් මේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කීවේ හෝප්. We have hope. මොකද බලාපොරොත්තුව අපි මැරුණාම දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකෙට ගිහින් සදාකාලික ජීවිතය, අය මරණයක් නැහැ එතන. සදාකාලික ජීවිතයක් තියෙනවා. සදාකාලික ජීවිතය විතරක් නෙමෙයි සදාකාලික සැපයක් තියෙනවා. අපේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේ බෞද්ධයින්ද එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ බෞද්ධය හදන්නේ මැරෙනවා, මැරුණාම ආයෙ ඉපදෙන්නේ නැතුව ඉන්න කියලා එයා කනගාටු වෙනවා කියව බෞද්ධයෝ ගැන. බෞද්ධයින්ට බලාපොරොත්තුවක් නැහැ කියලා. ඒ නිවන ගැන ඒ කිව්වේ. ඒකට මම මේ ලිපියක උත්තරයක් ඇරියා. මේ බුද්ධ ධර්මයේ හැටියට ඒ සදාකාලික ජීවිතය දිහා නෙමෙයි බලන්නේ. ඒ වගේම මැරිලා ආයතරයක් ඉපදෙන්නේ නැතුව ඉඳීමකුත් නෙමෙයි අපි බලාපොරොත්තු. අපේ මේ දෘෂ්ටිය භව කියන්නේ ඉන්නවා කියන එක. ඒ ඉන්නවා කියන දෘෂ්ටිය නැති කිරීමයි අපේ බලාපොරොත්තු. මම ඉන්නවා කියන එක නැත්තම් මට උප්පත්තියකුත් නැහැ, ජරාවකුත් නැහැ, ව්‍යාධියකුත් නැහැ, මරණයකුත් නැහැ. ඒ නිසා බුදු කෙනෙක් මැරුණා කියන එකත් වැරදි. බුදු කෙනෙක් ජීවත් වෙනවා කියන එකත් වැරදි. ඒ මොකද මේ මම ඉන්නවා කියන දෘෂ්ටිය නැති කරලා තියෙන්නේ. ඒක තමයි නිවන කියන්නේ. දැන් මේක තේරුම් කෙරුවෙන් පස්සේ මට බෞද්ධ අයගෙනුත් ලියුම් හම්බුණා, මේ මේ ක්‍රිස්තියානි අයගෙනුත් ලියුම් හම්බුණා ප්‍රශංසා කරලා. ඉතින් මේ මේ අපිට හුඟක් කියන්නේ ඒකයි. ඒ නිසා තමයි මේ ඊළඟ පිරිවර තමයි මේ චතුරාර්ය සත්‍ය යනෝ මේ කතා කිරීම. දැන් අර මේ සබ්බාසව සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවනේ සූත්‍රය. ඒ සූත්‍රය පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පෘථග්ජනයා හිතන්නේ මෙහෙමයි. මම ගියාත්මේ හිටියද? කොයි විදියටද හිටියේ? මම එනාත්මේ ඉන්නවද? අනාගතයේ කොයි විදිහටද මං ඉන්නේ? මම දැන් ඉන්නවද? මං කොයි විදිහටද දැන් ඉන්නේ? ඒ විදිහට කල්පනා කරුවොත් එයාගේ සක්කාය දෘෂ්ටිය තවත් තහවුරු වෙනවා. දුකෙන් මිදෙන්න හම්බෙන්නේ නැහැ කිය. නමුත් ආරි ශ්‍රාවකයා කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැතිවීම කියන්නේ මොකද්ද? දුක නැතිවීමට මාර්ගය මොකද්ද? ඒ විදිහට කල්පනා කළොත් ඒ පුද්ගලයාගේ සක්කාය දෘෂ්ටිය නැතුව යනවා. අන්න ඒ විදිහට කල්පනා කිරීම යොණ කරන්නේ මේ පටිච්ච සමුප්පාදයේ. ඒ විදිහේ කල්පනාවක් තමයි තියෙන්නේ. මෙතන කර්මයේ පුනරුත්පත්ති කතාවක් නෙමෙයි මේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ. අන්නේ කර්මන්ත එනවාද?
ආ එහෙමයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුලින් සකය දෘෂ්ටිය දුරු කිරීම.
ඔව්.
මූලික අරමුණ විය යුතුයි.
ඔව්. එතකොට කර්මයේ පුනරුත්පත්ති කතාවේ සකය දෘෂ්ටිය තියෙනවා. මම ඉන්නවා, මම තමයි මේ නැවත මෙරිලා උපදින්නේ. මම තමයි පින් කරන්නේ, මම තමයි පව් කරන්නේ. ඉතින් අන්න ඒවා ඔක්කොම සක්කාය දෘෂ්ටි මුල් වෙලායි තියෙන්නේ. ඒ නිසා තමයි සංසාරයෙන් එතර වෙන්න බැරි ඒ විදිය කල්පනා කරලා. දැන් තේරුණානේ?
එහෙමයි. ඔබ වහන්සේ පින්.
දැන් වෙන ප්‍රශ්න තියෙනවද?
ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද?
ඔව් ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ගොඩාක් පින්. ඒ වගේම අසන්නන් සියලු දෙනාමෙන්ම මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට නිවන අවබෝධ කරගන්න අවශ්‍ය සියලුම ප්‍රඥාව ලැබේවා කියලා. ඒ වගේම ඔබ වහන්සේ මට පොඩි දැන් ඔබ ඇත්තටම මම ගොඩාක් ගැටලු මේ තිබ්බ නිරාකරණය වුණා අද දේශනාවෙන්. ඒ වගේම අසපු ප්‍රශ්නවලිනුත් මට ඔබ වහන්සේ තව ටිකක් පැහැදිලි කරනවා. මෙතන සලායතන කියන්නේ දැන් අපි පළමු වරට දෙයක් අපේ මේ මේ අසකනාසය වලට ගැටෙනකොට මේ ඒ ඒ ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමද මෙතන සලායතන කියන්නේ? නැත්නම් මේ සලායතන කියන්නේ මේ අර වහන්සේ කිව්වා වගේ අපේ හිතේ අර නාම රූප ඇති වුණාම පස්සේ නැවත දෙවනුව වෙන ක්‍රියාත්මක වීම නේද මෙතන සලායතන කියන්නේ?
නෑ නෑ, අපි තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ ලෝකය කියලා එකක් හිතාගෙන ඉන්නවනේ. තේරෙනවද?
ඔව්.
කොහොමද මේ ලෝකේ ලෝකයක් කියලා එකක් තියනවා කියලා දන්නේ කොහොමද?
ඒ අපේ ඉන්ද්‍රියන් තුලින් අපි ඒවා මවාගෙන අපි සම්මුති ලෝකෙට යට වෙලා
සංඥාවලට ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් මවා ගන්න එකට තමයි සලායතන කියන්නේ. ඇහෙන් දකින දේවල්, කනෙන් ඇහෙන දේවල්, නාහිට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, ශරීරයට දැනෙන දේවල් මේව ඔක්කොම එකව කරලා තමයි මේ ලෝකේ කියන එක අපි හදාගෙන තියෙන්නේ. ඒ නිසා ලෝකේ කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නැහැ. සලායතන කියලයි පාවිච්චි කරන්නේ. තේනවාද කියලා?
ඔව්.
අන්නේ ඒකයි සලායතන කියන එකේ තේරුම. තේනවාද?
ඒ කියන්නේ අපි ලෝකය නිර්මාණය කර ගැනීම නේද?
ආන ලෝකය නිර්මාණ කරන්නේ ඇහෙන් දකින්නේවයි කනෙන් ඇහෙනේවයි නාහයට දැනෙනේවයි දිවට දැනෙනේවයි ශරීරයට දැනෙනේවයි එකහු කරලා තමයි ලෝකය හදාගෙන තියෙන්නේ. ඒ නිසා මේකේ මුල සලායතන. ලෝකයක් කියලා එකක් නැහැ. සලායතන තමයි තියෙන්නේ. දැන් තේරෙනවද?
ඕ එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්න තියෙනවා. අර ඔබ වහන්සේ විස්තර කරා සතර සම්‍යක් ප්‍රදානවල සංවර ප්‍රහාණ භාවනා අනුරක්කන කියලා නේද? අනුරක්කන කියන එක
අනුරක්කන කියන්නේ මේ සංවර කියන්නේ නරක හිතවිලි හිතට එඳ නොදී වැළැක්වීම. ප්‍රහාණ කියන්නේ නරක හිතවිල්ලක් ඇති වෙලා තියෙනවා නම් වහාම පිට කිරීම. භාවනා කියන්නේ හොඳ හිතවිලි වගා කිරීම. ඒ හොඳ හිතවිලි තමයි සති, ධම්ම විච, විරිය, පීටි, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒව තමයි බොජ්ජංග. ඒ බොජ්ජංග දියුණු කිරීම තමයි මේ භාවනා කීවේ. ඊළඟට අනුරක්කන කීවේ ඒ හොඳ හිතවිලි ආරක්ෂා කර ගැනීමටයි. හිතෙන් අහකට යන්න නොදී ඒ හොඳ හිතවිලි හිතේ පවත්වා ගැනීම තමයි අනුරක්කන.
ස්වාමීන් වහන්ස, එතකොට දැන් කෙනෙක් හතරවන ධ්‍යාන වගේ තත්ත්වයකට පත් වෙලා මේ ඔබ වහන්සේ මෙතන මේ අපි මේ පංචස්කන්ධ ධර්මයන් මෙතන දකින්න උත්සාහ කරනකොට ඒ සමාධිය බැස යාමක්, එතන මනෝ සංස්කාර ඇතිවීමක් වගේ දෙයක් වෙනවනේ. දෙතන අපි හිතන්න ගියා මේ ගැන, අපිට සිතුවිල්ලක් හිතට ආවම දැන් අපි හිතන්න ගන්නවනේ කොයි විදිය වේදනාවක්ද අපිට ආවේ, මොන සංඥාවක්ද, ඒ වගේ දේවල් හිතන්න ගත්තම අපි සමාධිය බැස යාමක් වගේ වෙනවනේ. දෙතන හිතන්න ගියා මේවා.
දැන් ඔය මේ හතරවෙනි ධ්‍යානෙට එනකොට මම කියවන්නේ ඇතුළ දකින්නවා කියලා.
එහෙමයි.
ඒ කියන්නේ උපේක්ඛා කියවේ ඇතුළ දැකීම කියවනේ. ඒ ඇතුළ දැකීම මිසක් ඒව ගැන කල්පනා කිරීම නෙමෙයි මේ. කල්පනා කිරීම කියන එක තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ පමණයි. ඒ කල්පනා කිරීම තමයි විතක්ක විචාර කිවේ. හතරවෙනි ධ්‍යානෙට යනකොට විතක්ක විචාර නැහැ. ඒ නිසා කල්පනා කිරීම කියන එක නැහැ. තේනවාද කියලා අපි?
එහෙමයි.
එතන ඇතුළ දැකීම පමණයි තියෙන්නේ. කල්පනා කරන ඒවා පළවෙනි ධ්‍යානෙට ගියාම තමයි කල්පනා කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට හතරවෙනි ධ්‍යාන කියනට ගිය කෙනෙකුටත් සිතුවිලි පහළ වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ? එතකොට ඒවා දිහා බලාගෙන ඉඳීම පමණයි කරන්න ඕන. ඒක විදර්ශනාට කොහොමද හරවගන්නේ?
නෑ නෑ නෑ, හරව ගැනීමක් මෙතන නෑ. සිතිවිලි පහළ වෙන්නේ නෑ හතරවෙනි ධ්‍යානෙදි. සිතිවිලි කියන ඒවා තමයි විතක්ක විචාර. ප්‍රශ්න කරනවා, උත්තර දෙනවා. ප්‍රශ්න කරනවා, උත්තර දෙනවා. ඒකයි විතක්ක විචාර කියන්නේ. ඒක තමයි හිතිවිල්ල කියන්නේ. පළවෙනි ධ්‍යානෙ විතරයි හිතන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානෙදි තියෙන හිත එන්නෙන්ද මේ හිතේ ක්‍රියාව අඩු කිරීමයි මේ යන්නේ. පළවෙනි ධ්‍යානයට වඩා අඩුයි දෙවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානයට වඩා අඩුයි තුන්වෙනි ධ්‍යානෙ. තුන්වෙනි ධ්‍යානයට වඩා අඩුයි හතරවෙනි ධ්‍යානෙ. මේ අඩු කිරීමක්, නැවැත්වීමක්, මේ හිතේ ක්‍රියාකාරීත්වයේ නැවැත්වීමක් මේ එතකොට මේ විපස්සනාවට හරවනවා කියලා ඔහොම එකක් නෙමෙයි මේක. විපස්සනාව කියන්නේ බොජ්ජංග වැඩි වීම. මෙතන මේ බැලීමක්. බලන්නේ මේ පිට තියෙන දේවල් දිහා නෙමෙයි, බලන්නේ ඇතුලේ. බලන්නේ හිත ඇතුලට යොමු කරලා තියෙන. සති කියන්නේ හිත ඇතුළට යොමු කිරීම. ඒ ඇතුළට යොමු කිරීමෙන් තමයි අපි දකින්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ පස්සනා කියන්නේ දැකීමයි. කල්පනා කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැකීමක්. ඒ දැකීමෙන් තමයි අවබෝධ වෙන්නේ සත්‍ය. ඒ දැකීමට තමයි ධම්ම විචය කීවේ. එතන කල්පනා කරලා ගන්න අදහසක් නෙමෙයි මේක. මේක කෙලින්ම දැකීමක්. දෙනවද කියලා අපි?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ මම මේ අසන්නන් වෙනුවෙන් ඉල්ලනවා මේ මේ ධර්ම දේශනා මාලාව මේ අටකට සීමා කරන්න එපා. ඔබ වහන්සේ පුළුවන් වෙලාවට හැම වෙලේම ගොඩක් අසන්නන් ඉන්න අප වෙනුවෙන් කොහොම හරි ඔබ වහන්සේට පුළුවන් වෙලාවට සහභාගී වෙලා මේ ධර්ම දේශනා මාලාව ඉදිරියටත් පවත්වාගෙන යන්න කියලා මම ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමින් ආයුර් කරනවා.
දැන් ඔය මේ දිගටම පවත්වන එක හොඳයි. නමුත් මේ මට දැන් ඉදිරියට මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා මේ පිළිවෙලක් කරනවා කියලා කතාවකුත් තියෙනවා. ඉතින් සමහර විට අපි ඉදිරියට ඉංග්‍රීසි කතාවලුත් කෙරෙන්න පුළුවන් ඉදිරියට.
හොඳයි ස්වාමීන් වහන්ස.
ආ ඒකට කමක් නැන්නේ නේද?
කමක් නැහැ ස්වාමීන් වහන්ස.
ආ මොකද මේ සමහර ඒවා ප්‍රකාශ කරන්න ලේසි ඉංග්‍රීසි භාෂාවේ. මගේ සිංහල භාෂාව එච්චරම දියුණුත් නැහැ. ඔය සමහර වචන පාලියෙන් තියෙන ඒවා සිංහලට අරවන්න ගියාම බොහොම අමාරුයි. මො ඉංග්‍රීසි භාෂාව හොඟ දියුණු භාෂාවක් මුළු ලෝකෙම දැන් පාවිච්චි කරන භාෂාවක්. හුඟක් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. ඒ නිසා ඒවට වචන තියෙනවා. සිංහල භාෂාවෙන් ඉතින් අමුතු වචන හදාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සමහර විට මේ ඉංග්‍රීසියෙන් කියනකොට ටිකක් අරට වැඩි පහසු. දැන් අපි මේ දැන් අවසානයේ කිට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් මීට වඩා අපිට කියන්න වෙලා මදි වෙනවා. අපි අද මේ පින්වතුන් ආගෙන ඉඳලා මේ ධර්මය ගැන හිතලා ඒ ධර්ම කල්පනා කරලා හිත පිරිසිදු කරගත්තා. ඒ වගේම ඥානය පිරිසිදු කරගත්තා. මේවා දැන් අපි සියලු සත්වයින්ටම සියලු මියගිය ඥාතීන්ට සියලු දෙවි දේවතාවුන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා ඒ වාගේ ධම්මේ රස කරගත්තා වූ සියලු සර්වල් බලින් මේ සියලු දෙනාමත් සියලු සත්වෝ මේගේ ඥාතීනුත් සියලු දෙවි දේවතාවුන් මේ පින් අනුමෝදන් වීමෙන් සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන් භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවං සුතේ.